විස්සයි විසිතුන මැයි නමෝන දින මාගේ නිවේදනයේ සඳහන් පෙත්සමට අමතරව ආණ්ඩුක ව්‍යවස්ථාවේ 121 එක ව්‍යවස්ථා ප්‍රකාරව දූෂණ විරෝධී නැමැති පනත්කිටුම් පත සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ඉදිරිපත් කරන ලද තවත් පෙත්සම් හතරක පිටපත් මා වෙත ලැබී ඇති බව දැනුම් දීමට කැමැත්තෙමි. පාර්ලිමේන්තු කටයුතු ගැන කාර්යක සභාවේ රැසීමක් 20/23 මැයි 11 වෙනි බ්‍රහස්පතින්දා එනම් අද දින අපරභාග 1:30 කාර්යක සභා කාමරාංක දෙකෙහිදී පැවැත්වීමේ නියමිත බැවින් ඊට පැමිණි සහභාගී වන ලෙස සියලුම ගරු සමාජික මන්ත්‍රීවරුන් වෙත මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි. ලිපිලේඛන ආදී පිළිගැනීම ගරු අග්‍රාමාත්‍යතුමා.
ගරු කථානායකතුමනි, ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම සහ චෙක් ජනරජ ආණ්ඩුක්‍රම අතර ආදායම් මත වූ බදු සම්බන්ධයේ ද්විතීයික බදු කරන වැළැක්වීම සහ බදු නොකියවා මගහැරීම වැළැක්වීම සඳහා 2023 පෙබරවාරි 3 දින ඇති කරගත් ගිවිසුම අම ඉදිරිපත් කරමින් මෙම ගිවිසුම රජයේ මුදල් පිළිබඳ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි. ගරු කථානායකතුමනි, 2018 සහ 2019 වර්ෂ සඳහා සීමා සහිත නිපුණතා සංවර්ධන අරමුදලේ වාර්ෂික වාර්තාව මම ඉදිරිපත් කරමි. මෙම වාර්තා අධ්‍යාපන පිළිබඳ ආංශික අධීක්ෂණ කාර්යක සභාවට යොමු කළ යුතුයි යෝජනා කරමි.
මහජන පෙත්සම් පිළිගැනීම ශාන්ත බණ්ඩාර මැතිතුමා, කබීර් හෂිම් මැතිතුමා, නිපුණ රණවක මැතිතුමා, MWM සහන් ප්‍රදීප් පිතාන මැතිතුමා, වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න අද දින අප්‍රේල් 28 දින පවත්වන ලද පාර්ලිමේන්තු කටයුතු කාර්යක සභාවේ තීරණය පරිදි අද දින නියමිත වාචික පිළිතුරු අපේක්ෂා කරන පසු වෙනත් දිනයකට යොමු කරනු ලැබේ. 27/2 යටතේ ප්‍රශ්නය ගරු සජිත් ප්‍රේමදාස මැතිතුමා.
ස්තුතියි ගරු කථානායකතුමනි. මගේ ප්‍රශ්න අහන්නට පෙර ඔබතුමාගේ අවසරය පරිදි මම කියන්න කැමැති, විශේෂයෙන්ම MV එක්ස්ප්‍රෙස් පර් නෞකාවේ විනාශයෙන් සිදු වූ හානියට වන්දි අයකර ගැනීමේ වැඩපිළිවෙලට සහයක් හැටියට සමගි ජන බලවේගයේ අපි සමගි ජන සන්ධානයේ අපිත් නීතිමය කටයුත්තකට ප්‍රවේශ වෙනවා. විශේෂයෙන්ම ඒ උදෙසා අපි මූලික යන්ත්‍රවාසිය යොමු කරලා තිබෙනවා. EUSRO ප්‍රයිවට් ලිමිටෙඩ්, සී කොන්සෝෂම් ප්‍රයිවට් ලිමිටෙඩ්, එක්ස්ප්‍රෙස් ෆීඩර්ස් ලිමිටෙඩ්, සී කොන්සෝෂම් ලංකා ලිමිටෙඩ්, London Steamship Owners Mutual Insurance Association Limited, GAC Shipping Limited, 3S Capital Company Limited යන ආයතනවලට විරුද්ධව අපි මේ වෙන විටත් එන්තරවාසි යවලත් වෙන මම ඒක හැන්සාඩ් ගත කරනවා, සභාගත කරනවා. මේ අවස්ථාවේ අපේ මාතෘභූමියට විශේෂයෙන්ම මේ මුදල් ලබා ගැනීමට සහයක් හැටියට බිලියන 6.4කට සීමා වෙලා තිබෙන ඒ වන්දි මුදල අපි ඇත්ත වශයෙන්ම විශ්වාස කරනවා ඒක ඊට වැඩිය වැඩි මුදලක් විය යුතු ඊයේ දවසේ ඉදිරිපත් කරපු කාරණා මත. ඒ නිසා විශේෂයෙන්ම ඒ නෞකාවේ ඒ විනාශය නිසා අගතියටපත් පාර්ශ්වයන් වෙනුවෙන් ඒ $6.4 billion ඒ තැන්පත් කිරීමේ ක්‍රියාවලිය මහා භාණ්ඩාගාරයේ වෙනම ගිණුමක තැන්පත් කරන්නයි කියලා අපි මේ එන්තරවාසී යවලා තිබෙනවා. ඒ වගේම සමගි ජන බලවේගයක් සමගි ජන සංධානයක් රටට ලබා දෙන ශක්තියක් හැටියට අපි මේ දේ කරනවා. ගරු කථානායකතුමනි, මම එකක් කියන්න කැමතියි. විශේෂයෙන්ම මේ නැව් සමාගම හිතාගෙන ඉන්නවා මේ අපේ රටේ අපේ විවිධ පාර්ශ්ව මුදලට බිලිබා ගන්න පුළුවන් කියලා. මුදලට බිලිබා ගන්න පුළුවන් කවුරුත් අපේ රටේ නැහැ. මේ රටට ආදරය කරන අපි සියලු දෙනාම මම විශ්වාස කරනවා කිසිම කෙනෙක් මේ රට මුදලට පාවා දෙන්නට සූදානමක් නැහැ. ඒ නිසා අපි සියලු දෙනාම මේ පාර්ලිමේන්තුවේ 225ම අපි දෙන්න ඕන එක ලොකු පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි මේ නැව් සමාගමකට අපේ රට මංකොලොත් වුණත් අපේ රට මූල්‍යපත්තෙන් අමාරු තත්වයක හිටියත් ඒ අයට මේ තත්ත්වය පාවිච්චි කරලා මේ අපේ රට විනාශ කරන්නට අපේ රට පාවා දෙන්නට අපේ රට බිලිබා ගන්නට අපේ රටේ කවුරුත් නැතේ කියන පණිවිඩය අපි 225ම පාර්ලිමේන්තුවේ ජාති ආගම් කුල මත පන්ති පක්ෂ බෙදීමෙන් තොරව අපි එකට හිටගමු කියන එක මම මේ යෝජනා කරනවා. ඒ නිසා මම සමගි ජන බලවේගයත් සමගි ජන සන්ධානයත් මේ නැව් සමාගමට විරුද්ධව ගන්න නීති ක්‍රියා මාර්ගෙත් ඒ වගේම මේ එන්තරවාසියත් පිටපත් හැන්සාත් ගත කරනවා සභාගත කරනවා. ඒ වගේම රජයේ දරන උත්සාහයට බිලියන 6.4ක ඒ මුදල ලබා ගන්න උත්සාහයට මම හිතනවා මේකත් ලොකු ශක්තියක් වෙයි කියලා මම විශ්වාස කරනවා. නැව් සමාගමට පණිවිඩයක් දෙනවා. මුදලට බාගන්න පුළුවන් කවුරුත් අපේ මාතෘභූමිය තුළ නැහැයි කියන පණිවිඩය අපි හැමෝම එක සිතින් එක හඬින් අපි ඉදිරිපත් කරමුයි කියලා මම මේ අවස්ථාවේ යෝජනා කරනවා. ස්තුතියි. මම 27-2 යටතේ මෙන්න මේ ප්‍රශ්නය යොමු කරනවා. ගරු කතානායකතුමනි, රජයේ විසින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිත දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය සම්බන්ධයෙන් අද වන විට බොහෝ දිනෙකගේ බොහෝ පිරිසකගේ අවධානය යොමු වෙලා තිබෙනවා. විශේෂයෙන්ම මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීමට බලාපොරොත්තු වන ආකාරය පාරිදෘශ්‍ය භාවයෙන් තොරවීම කණගාටුදායක තත්ත්වයක්. ඒ සඳහා අනුගමනය කරනු ලබන ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් නිශ්චිත පැහැදිලි කාල රාමුවක් සහිත වැඩපිළිවෙලක් රටට ඉදිරිපත් කළ යුතුව තිබේ. නැතහොත් මේ පිළිබඳව රට තුළ පවතින අවිනිශ්චිතතාවය රටේ සමස්ත ආර්ථිකයට අහිතකර අන්දමින් බලපානු ලබනවා. විශේෂයෙන්ම සේවක අර්ථසාධක අරමුදල, ශ්‍රී ලංකා මහ බැංකුව, දේශීය බැංකු පද්ධතිය, කොළඹ කොටස් හුවමාරු සම්බන්ධයෙන් ක්‍රියාවට නැංවීමට අපේක්ෂිත නිරවුල් හා පැහැදිලි වැඩපිළිවෙළක් කඩිනමින් රජය විසින් ඉදිරිපත් කළ යුතු වෙනවා. ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා ගරු මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති ඇමතිවරයාගෙන් පහත සඳහන් ප්‍රශ්නවලට නිශ්චිත පිළිතුරු බලාපොරොත්තු වෙමි. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය නොකරන බවට බලධාරීන් පෙර ප්‍රකාශ කළද මැයි මස අවසන් වන විට ඒ සඳහා අදාළ විස්තීර්ණ සැලසුම් සකස් කරන බව වර්තමානයේදී රජයේ ප්‍රකාශ කරනු ලබන රජයේ දැනටමත් එම ස්ථාවරයේම පසුවන්නේද? එසේනම් එහි ප්‍රගතිය කවරේද? ගරු කතානායකතුමනි, මට අවසරය දෙන්න. මම හැන්සාත්ගත කරනවා, සභාගත කරනවා. අපේ මහා බැංකුව අධිපතිතුමත්, ෂෙහාන් සේමසිංහ මැතිතුමත් විවිධ අවස්ථාවල ට්විටර් ගිණුම හරහා, පුවත්පත් හරහා, ද ආයිලන්ඩ්, ද මෝර්නින්, ඒ වගේම LNW මේ යනාදී වශයෙන් විවිධ මාධ්‍ය හරහා, ඒ වගේම බන්දුල ගුණවර්ධන මැතිතුමත් ප්‍රකාශයට පත් කරලා තිබෙනවා මේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම එහෙම බිල්ලෙක් ගැන කතා කරන්න එපයි කියලා. දැන් ඒ බිල්ල මවපු බිල්ලෙක් නෙවෙයි, ඒ බිල්ල දැන් අද IMF අග්‍රීමන්ට් එකේ තියෙන බිල්ලෙක්. දැන් මම අහන්න කැමති, මැයි 31 වෙනිදා වෙනකොටත් මේ අය ප්‍රකාශපත් කරනවා දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය වෙන්නේ නැහැයි කියලා. ඒ වගේම IMF අග්‍රීමන්ට් එකත් ප්‍රකාශයට පත් කරනවා ගරු ජනාධිපතිතුමා මාර්තු 20 වෙනිදා, මාර්තු 31 වෙනිදා වෙනකන් කියාගෙන යනවා අභ්‍යන්තර දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම කරන්නේ නැහැ කියලා. ඇයි මේ පාර්ලිමේන්තුවට එකක් කියලා තවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න කියන එක, මාධ්‍යවලට එකක් කියලා තවත් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න ඇයි කියන එක මම අහන්න කැමතියි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් පවතින අවිනිශ්චිතතාවය නිසා බැංකු පද්ධතිය මත ඇති කරනු ලබන සැලකිය යුතු බලපෑම් පිළිබඳව ශ්‍රී ලංකා බැංකු සංගමය, ශ්‍රී ලංකා බැංක්ස් ඇසෝසියේෂන් ගැරන්ටි ලිමිටඩ් විසින් සිදු කරන ලද ප්‍රකාශයන් පිළිබඳව රජයේ දැනුවත්ව සිටින්නේද? මේ සම්බන්ධව රජයේ ස්ථාවරය කුමක්? මෙම ප්‍රතිව්‍යුහගත කරන ක්‍රියාවලිය යම් තාක් දුරකට ස්වේච්ඡා ක්‍රියාවලියක් වනු ඇත්තේ යන රජයේ ප්‍රකාශය සම්බන්ධයෙන් බැංකු විසින් නිශ්චිත පැහැදිලි කිරීමක් ඉල්ලා ඇති බව රජය දන්නේද? මෙම රජයේ ප්‍රකාශය මගින් දේශීය ණයෙන් තවත් කොටසක් ස්වේච්ඡා නොවන, ඒ කියන්නේ ඉන්වොලන්ටරි, එසේ නැතහොත් බලහත්කාරී කෝස්ට් බව හැඟෙන්නේ නැද්ද? මෙම බලහත්කාරී හා ස්වේච්ඡා කොටස් කවරේද යන්න වෙන්වෙන් කොට මේ සභාවට දැනුම් දෙන්නේද එම බෙදුම් රේඛාව කවරේද කියන එක මම අහන්න කැමතියි. කොළඹ කොටස් හුවමාරු වසා දැමීමට තමා පසුබට නොවන්නේ යනුවෙන් මෙම සභා ගර්භයේදී ජනාධිපතිවරයා විසින් සිදු කරන ලද ප්‍රකාශය තුළින් කොටස් හුවමාරුවේ ඇති ලයිස්තුගත සමාගම් එයින් ඉවත්ව යාමේ අවධානමක් පිළිබඳව රජයේ තක්සේරුවක් සිදු කර තිබේ. මෙම ගැටලුව නිරාකරණය කිරීම සඳහා හෝ එමගින් කොළඹ කොටස් වෙළඳපොළෙහි කෙරෙහි ඇති කරනු ලබන හානිය අවම කර ගැනීම සඳහා රජයේ විසින් ගනු ලබන ක්‍රියාමාර්ග කවරේද? සේවක අර්ථසාධක අරමුදලෙන් කොපමණ මුදලක් භාණ්ඩාගාර බිල්පත්වල ට්‍රෙෂරි බිල්ස්, භාණ්ඩාගාර බැඳුම් කරවල ට්‍රෙෂරි බොන්ඩ්ස් වල ආයෝජනය කර තිබේ. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරන කාර්යයට භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම් කර ඇතුළත් වන්නේද? එසේනම් එමගින් සේවක අර්ථසාධක අරමුදලේ මූල්‍යවත්කම් වල වටිනාකම පහත වැටෙන බව රජයට පැහැදිලි නොවන්නේද? එයින් වැඩ කරන ජනතාව ජීවිත කාලයක් පුරා ඉතිරි කළ ඉතිරි කිරීම වල වටිනාකම දරුණු ලෙස පහත වැටීම තුළින් ඔවුන්ගේ ජීවිතයේ සැඳෑ සමයට දැඩි බලපෑමක් ඇතිවීම සම්බන්ධයෙන් ඇයි රජය අසංවේදී වන්නේ කියන එක මම අහන්න කැමතියි. සේවක අර්ථසාධක අරමුදලේ බහරකරුවා ලෙස රජය එම අරමුදල් උපරිම ඵලදායී ලෙස ආයෝජනය කිරීමේ වගකීම පැවරිලා තිබෙනවා. අරමුදල් කළමනාකරුවන් එම වගකීම පැහැර හැරීම ජනතාව සතු රුපියල් බිලියන 100 ගණනක වත්කම් අහිමි වීමට හේතු විය හැකි. එම නීතිමය වගකීම පැහැර හැරීම සම්බන්ධයෙන් රජය ගන්නා පියවර කවරේද? එමගින් බලපෑමට ලක් වූ ජනතාව වෙත හානි පූර්ණය කරනු ලබන ක්‍රියාමාර්ග කවරේද? ගරු කථානායකතුමනි, ඔබතුමාගේ අවසරය පරිදි මම කියන්න කැමති, දැන් මේ ඩොමෙස්ටික් ඩෙට් රීස්ට්‍රක්චරින් වලට අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගත කරන එකට රජය යන්නේ නැහැ කියලා කිව්වා මාර්තු 31 වෙනිදා එනකම්. ඊට පස්සේ මාර්තු 21 වෙනිදා තමයි 2021 වගේ දවසක තමයි ගරු ජනාධිපතිතුමත් මේ සභාවට ඇවිල්ලා IMF ඩීල් එක ගැන ප්‍රකාශයට පත් කළේ. හැබැයි මාර්තු 31න් පස්සේ ඩොමෙස්ටික් රීස්ට්‍රක්චරින් වලට ගිහිල්ලා තියෙනවා. දැන් හැම වෙලාවෙම අහනවා මේ විපක්ෂයේ විවේචනය කරනවා විතරයි, ඇයි මේවට විසඳුම් ලබා දෙන්නේ නැත්තේ කියලා. මම කියනවා මේ ඊට වැඩිය හොඳ නෙගෝසියේෂන් එකක් කරන්න තිබ්බයි කියලා. මම අහන්න කැමති රජයෙන්, ඇයි දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට ඔබ එකඟ වුණේ? චැඩ් 2015, කෝට් ඩෙලවා 2010 2012, මොල්ඩෝවා 2002, ඩොමිනිකන් රිපබ්ලික් 2005, ඉරාක් 2007, බෙලීස් 2007, සේෂල්ස් 2010, එක්වඩෝ 2020, මොංගෝලියා 2017. කරු කථානායකතුමනි, මේ රටවල් සියල්ලක්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ නැතුව IMF ඩීල් එකට ගිය රටවල්. ඒ රටවල් වලට කරන්න පුළුවන් නම් ඇයි අපේ රටේ අපේ රජයට නෙගෝෂියේට් කරන්න බැරි වුණේ? මේ පෙන්ෂන් ෆන්ඩ්ස්, EPF, ETF මේවා අතහැරලා අභ්‍යන්තර ණය ප්‍රතිව්‍යුහගතකරණයකින් තොර සම්පූර්ණයෙන්ම බැහැර වූ IMF ඩීල් එකකට ගියේ නැත්නම් මේ රටවල් ටික සංහන් කරා අවුරුදුත් එක්ක ඒගොල්ලෝ ඩොමෙස්ටික් රීස්ට්‍රක්චර් වලට ගියේ නැහැ. ඒගොල්ලෝ ඒක ප්‍රතික්ෂේප කරා. ඒ වගේම ගරු කථානායකතුමනි, අවසාන වශයෙන් මම අහන්න කැමති විශේෂයෙන්ම මේක වැදගත් ප්‍රශ්නයක් නිසා, ඇත්තටම ඩිෆෝල්ට් කරන්න ඉස්සෙල්ලා තමයි IMF එකට යන්න තිබ්බේ. අපේ ඩිෆෝල්ට් ස්ට්‍රැටජි එක සම්පූර්ණයෙන්ම වැරදි. අපි අනන්තවත් කිව්වා ෆිච්, මූඩි, ස්ටෑන්ඩඩ් ඇන්ඩ් පුවර් රේටින්ග්ස් පිළිබඳ. ඔබතුමත් මේ සභාවේ හිටියා ඒ වෙලාවේ, ඔබතුමා දන්නවා ඒක ගැන විහිළු කරා, සමච්චල් කරා, ඔච්චං කරා, චරිත ඝාතනය කරා, ඊට පස්සේ ඉතිහාසය ගැන කතා කරා. කරු කථානායකතුමනි, මම අහන්න කැමති එක ප්‍රශ්නයක්, මේ වගේ රටවල් ගණනාවකට IMF ඩීල් එකෙන් ලෝකල් ඩෙට් රීස්ට්‍රක්චරින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉවත් කරන්නට පුළුවන් වුණා නම් ඇයි මේ සුහුරු ආණ්ඩුවට ඒක බැරි වුණේ? දැන් සුහුරු කියලා කියන්නේ, මම කියනවා මේ ආණ්ඩුව වැඩ කරන ජනතාවගෙන් හිතාමතා ගන්නා පරිගැනීමක් හැටියටයි අපි මේක දකින්නේ. පිළිතුරු බලාපොරොත්තු වෙනවා. සුහුරු ආණ්ඩුවේ.
සුහුරු ආණ්ඩුවේ.
ගරු කථානායකතුමනි, ස්ථාවර නියෝග 27-2 යටතේ අද දින විපක්ෂ නායකතුමා විසින් ගරු මුදල් අමාත්‍යතුමා වෙත යොමු කළද ප්‍රශ්නයට මුදල් රාජ්‍ය අමාත්‍ය කරු ශාන්සිය මිත්‍ර මැතිතුමා විසින් හෙට දිනේ පිළිතුරු ලබා දෙන්න කටයුතු කරන බව දන්වා සිටියා.
විපක්ෂ නායකතුමා විසින් අහපු ඒ වැදගත් ප්‍රශ්නය තව දුරටත් අද උත්තරයක් නොදුන්නත් මෙතන බන්දුල ගුණවර්ධන ඇමැතිතුමත් ඉන්නවා. එකක් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ලොකු ගැටලුවක්. ඒ කොන්දේසි පිළිබඳව ඇයි ඒකට ගියේ කියලා අපි දැනගත යුතුයි. ඒ වගේම ප්‍රතිව්‍යුහගත කිරීමේ නාමයෙන් දැන් ඔබතුමාලා සමහර රාජ්‍ය ආයතන වසා දමනවා. එයින් එකක් ඔබතුමාගේ අමාත්‍යංශයේ බන්දුල ගුණවර්ධන ඇමැතිතුමා මග නැගුම ආයතනයේ විශාල පිරිසකට වන්දි ගෙවල බලෙන් ගෙදර යවන්නට ඔබතුමන්ලා සැලසුම් කරන මේ වාගේ රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමට ලක් කරනවා නම් ක්‍රමවේදයක් තියෙනවා. එක පැත්තකින් ඒ අහිංසක ළමයි එළියට දාද්දී අනිත් පැත්තෙන් ඔබතුමා දුම්රිය දෙපාර්තමේන්තුවට ළමයි බඳව ගන්නවා. දැන් මේක සාධාරණ නෑ. ප්‍රතිව්‍යුහගත කිරීම කියන්නේ කවුරු හරි තමන්ගේ රැකියා අහිමි කරනවා නම් පළවෙනි අවස්ථාව ඒගොල්ලෝ නැවත පුහුණු කරවලා වෙනත් රාජ්‍ය ආයතනවල ඇබෑර්තු තියෙන තැන්වලට මේ අයව බඳවා ගැනීම රජයේ ප්‍රධාන වගකීමක්. ඒක තමයි ප්‍රතිව්‍යුහගත කිරීම සිදු වෙලා තියෙන චීනය වගේ රටවල්වල. හැබැයි මේක දේශපාලනීකරණය කරලා අහිංසක ළමයි දැනටමත් පීඩාවට ලක්වෙච්ච විශාල දරිද්‍රතාවයක් තියෙන පවුල් සංඛ්‍යාව වැඩි කරන්න මේ තරුණ අය එළියට දාලා ඔබතුමන්ලා වෙනින්ම බඳව ගන්නවා. මේ ගැන අපි උත්තරයක් බලාපොරොත්තු වෙනවා. මොකද මේ IMF එකට ඇයි අත ඉස්සුවේ නැහැ කියලා දැන් අහුවම පැහැදිලිව මෙන්න මේ හේතු නිසා අපි මේක IMF එකත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා.
ගරු කථානායකතුමනි, ගරු විපක්ෂ නායකතුමා ඉදිරිපත් කරපු ප්‍රශ්නය සම්බන්ධයෙන් ඒ විෂය භාරව එයා සම්බන්ධිතව කටයුතු කරන රාජ්‍ය මුදල් අමාත්‍ය සයන් සේමසිංහ මැතිතුමා හෙට පිළිතුරක් ලබා දෙනවා. නමුත් එතුමාගේ කතාවේදී මගේ නම සඳහන් කරපු නිසා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳව මේ ඊයේ පෙරේද මේ රජය අග්‍රාමාත්‍ය ජනාධිපතිතුමා පිට පමණක් මේක පටවන එක සාධාරණ නැහැ. අග්‍රාමාත්‍යතුමත් ඉන්නවා. මේ රාජ්‍ය ණය පිළිබඳ අර්බුදයේ මතුනේ පසුගිය කාල පරිච්ඡේදයේ පුරාවටම මේ අර්බුදයේ තිබුණා. ඒ අවස්ථාවේ ඔබතුමා සඳහන් කළ පරිදිම පිට්‍රේටින් මෝඩි වැනි ආයතන ජාත්‍යන්තරයට කිව්වා ලංකාව ඩවුන්ග්‍රේඩ් කළා, අපිට මේ ණය ගෙවා ගන්න බැරි තත්ත්වයේ ඇති වෙනවා කියලා. ඒ අවස්ථාවේදී ගෝඨාභය රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමා මෙයා සම්බන්ධයෙන් අපිට මෙවන් තත්ත්වයක් ඇති වුණොත් ඒ තත්ත්වයට මූණ දෙන්න ප්‍රමාණවත් විශේෂඥ දැනුම් සම්භාරයක් අපි සතුව නැති නිසා අපි මුළු ලෝකෙම මේ ණය මෙවන් තත්ත්වයක් ඇති වුණාම හිර වුණාම ඒකෙන් ගැලවීමේ උපාය මාර්ගය සකස් කරලා දෙන්න පුළුවන් කාටද කියන එක පිළිබඳ ලෝකෙන් ඉල්ලුම්පත් කැඳෙව්වා. ඒ අවස්ථාවේදී ගරු විපක්ෂ නායකතුමනි, ලෝකයේ මෙවැනි අර්බුදයන්ට මූල්‍ය අර්බුදයන්ගෙන් ගැලවීම සඳහා විශේෂඥතාවය ලබා දෙන සමාගම් 28ක් ඉල්ලුම් කළා. ඉල්ලුම් කළාම එයින් 20ක් ක්වොලිෆයි වුණා. මේ සඳහා සුදුසුකම් ලැබුවා. ඒ 24න් කවුද තෝරගන්නේ කියන එක පිළිබඳ කැබිනට් එක අනුකාරක සභාවක් පත් කළා. ඒ කැබිනට් අනුකාරක සභාවේ සභාපති ලෙස කටයුතු කළේ ගරු මහාචාර්ය ජී.එල්. පිරිස් ඇමැතිතුමා. ඔබතුමන්ලට එතුමගෙන් අහගන්න පුළුවන් කොහොමද මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ වැඩපිළිවෙල සඳහා සමාගම් 20ක් අතරින් එක සමාගමක් අපි තෝරගත්තා. ඒක තමයි ප්‍රංශයේ ලසාඩ් සමාගම. ඒ සඳහා කැබිනට් අනුමැතිය ලබා ගත්ත, ඒ සඳහා විදේශ විනිමය ප්‍රමාණයක් ගෙවන්න මේ ගෙවලා මේ විශේෂඥ සේවය ලබාගෙන ඒ රටවල් සමග සාකච්ඡා කරලා ස්වරීත්ත බැඳුම් කරවල අයිතිකාරයෝ සමග සාකච්ඡා කරලා මේ ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ කටයුත්ත කරන්න. ඊට අතිරේකව ඒ වන විට පටන් ගත්තා සමහර අපි ණය ගෙවන්නේ නැත්තම් පිටරට ලංකා ආණ්ඩුව ගත්ත ණය. එතකොට අපිට විදේශවල නඩු දානවා. ඒ නඩු පැවරීම සිද්ධ වුණා ඇමරිකා එක්සත් ජනපදයේ ස්වරීත්ත බැඳුම් කර ඇමරිකානු ඩොලර් මිලියන 257ක් පිළිබඳ නඩුවක් කථානායකතුමනි උසාවියට ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේ අපිට මේ විදේශීය ජාත්‍යන්තරයට මූණ දෙන්න මේ පිළිබඳ නීති උපදෙස් ලබා ගන්න වෙනම සමාගමක් ලංකා ආණ්ඩුව වෙනුවෙන් පත් කරගත්ත ක්ලිපට් හාන්ස් කියලා. ක්ලිපට් හාන් සමාගම ඇතුළු අනිත් සමාගම් මේ සඳහා ගිහිල්ලා හැමිල්ටන් උසාවියට කිව්වා ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණය සඳහා සාකච්ඡාව යනවා, ඒ නිසා මේ නඩුව අහන්න එපා කියලා. ඇමරිකාවේ එක්සත් ජනපදයේ හැමිල්ටන් අධිකරණයේ කිව්වා මේ නඩුව දිගටම අහගෙන යන්න කියලා. ඒ කියන්නේ අපිට මේ අපිට විසදාගත නොහැකි දැවැන්ත අර්බුදයක් තිබෙනවා. ඔබතුමාලා දන්නවා ජනාධිපතිතුමා මේ අවුරුදු සමයේදී ඒ සියලු කටයුතු නතර කළා. ඉන්දියාවේ මුදල් අමාත්‍යතුමිය, ප්‍රංශයේ මුදල් අමාත්‍යතුමා, ජපානයේ මුදල් අමාත්‍යතුමා සමග වෙනම සාකච්ඡා කරමින් මේ ජාත්‍යන්තර මේ ණය අර්බුදයෙන් විසඳ ගැනීම සඳහා දිවා රෑ වෙහෙසෙන ඔයගේ සරල කරන්න එපා. මේක ජාතික අර්බුදයක්. ඔබතුමන්ලා පිළිගන්න ඕනේ අපිව ජාත්‍යන්තරයෙන් බ්ලැක් ලේබල් කරලා අපිට මේක ගෙවා ගන්න බෑ කියලා කිව්වොත් එල්සී එකක් අරගන්න වෙන්නේ නැහැ, තෙල් කඳුලක් ගේන්න වෙන්නේ නැහැ. මේක රටක තියෙන ප්‍රධානම අර්බුදේ, රටේ තියෙන මේක ලංකා ආණ්ඩුව වෙනුවෙන් කරන්න ඕනේ. මුදල් පිළිබඳ බලය පැවරලා තියෙන පාර්ලිමේන්තුවට, පාර්ලිමේන්තුවටවත් ඒ ඇත්ත වෙලා තියෙන සිද්ධිය කියනවත් ඉඩ දෙන්න තරම් කරුණික වෙන්නේ නැත්තම් මේ ගරු සභාවේ ඉන්න මන්ත්‍රීවරු ඉතින් කොහොමද මේ වගේ රටක දැවැන්ත අර්බුදයක් මේ අපේ ආණ්ඩුව ගත්ත ණය නෙමෙයි. ලංකා ඉතිහාසයේ හැමදාම ප්‍රාග්ධන වියදම් දරලා තියෙන්නේ ණය අරගෙන. දේශීය විදේශීය වශයෙන් ඒ ගත්ත ණය ගෙවල නැහැ. ඒ නිසා ගෙවල නැතිවන්ත අනිත් සංවර්ධන ආයතන ලෝක බැංකුව මේ තියෙන ව්‍යාපෘති වලට ණය දෙන්නේ, ආසියානු සංවර්ධන බැංකුව ණය දෙන්නේ. ඒක නිසා මේ ජාතික වශයෙන් කල්පනා කරන්න රටක් විදියට කවුරු ආණ්ඩුවවත් දැන් හයි රෝඩ් එකට හම්බු වෙන සල්ලි හම්බු වෙන්නේ නැහැ. පාරක
යන්න බෑ. එතුමා කාලය ගැන ටික අවධානය යොමු කරලා කටයුතු කරනවා.
ඉතින් ඒක නිසා මේ ජාතික අර්බුදේ විසඳ ගන්න මේ වගේ තමුන්නාන්සේලා ළඟ උත්තරයක් තියෙනවා නම් ඒක දෙන්න. එතකොට ලසාර සමාගමට පැත්තකට වෙලා ඒ කියන උපදේශ අනුව මේ ණය ටික ප්‍රතිව්‍යුහගත කරණය කරලා දෙන්න පුළුවන් නම් ඉදිරිපත් වෙලා කියන්න මේකයි කරන ක්‍රමය කියලා.
හරි, බොහොම ස්තුතියි. හරි. ඔව්. මොයි විපක්ෂ නායකතුමා
කරු කතානායකතුමනි, මම මේක විවාදයක් කරගන්න යන්නේ නැහැ. මොකද මේ කියන කරන දේවල් ඔක්කොම සජීවීව ලක්ෂ 220ක් බලාගෙන ඉන්නවා. ඒ අය දන්නවා 2016 මොකද්ද කිව්වේ, 17 මොකද්ද කිව්වේ, 18 මොකද්ද කිව්වේ, 19 20 21 22 මොනවද කිව්වේ කියන එක මුළු රටම දන්නවා. මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති එක පොඩි කාරණාවකට මට අවසරය ලබා දෙන්න. ගරු කතානායකතුමනි, බොහොම භයානක තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ඊයේ දවසේ පියත් නිකේශල මහත්මයාට සංවිධානාත්මක කණ්ඩායමක්, විශේෂයෙන්ම කඩුවෙල හිටපු නියෝජ්‍ය නගරාධිපති චන්දික අබේරත්න මැර ප්‍රහාරයක් එල්ල කරලා තිබෙනවා. දැන් මැර ප්‍රහාරය එල්ල කරපු මනුස්සයා අත්අඩංගුවට අරගෙන, මැර ප්‍රහාරයට ලක් වුණු මනුස්සයෙක් අත්අඩංගුවට අරගෙන. දැන් මම ඔබතුමාට අවධානය කරන්න කැමතියි මෙන්න මේ කාරණාව. මේ පාර්ලිමේන්තුවෙත් මන්ත්‍රීවරු ඇවිල්ලා දිට්ඨ ධම්ම වේදනීය කර්මය ගැන මේ ලොකු දේශනාවක් කරා. ඊට පස්සේ සමාජ මාධ්‍යවල යනවා මේ නම් ලයිස්ට්ුවක් තියෙනවා. ඒ අයට බලාගෙන ඉඳලු. ඊළඟට මැර ප්‍රහාරයට ලක් වෙන පුද්ගලයා ඔබලු. දැන් මම ඔබතුමාට කියන්න කැමති මේ ජන අරගලයට සම්බන්ධ වුණු සියලුම දෙනා අද මැර ප්‍රහාරවලට මේ මිනීමරු තර්ජනවලට ලක්වීමේ තත්ත්වයට පත් වෙලා තිබෙනවා. ඉතින් මුළු රටම දන්නවා මේ ජනාධිපතිතුමා බිහි වුණේ අරගලය නිසා, අරගලයේ ප්‍රතිඵලයක් හැටියට. ඒ නිසා මම ඔබතුමාගෙන් ඉල්ලීමක් කරනවා, බොහොම කාරුණිකව මේ පියත් නිකේශලට එල්ල වුණේ ඔය පළවෙනි ප්‍රහාරය, මේක මේ මුළු අරගලයටම එල්ල කරන ප්‍රහාර මාලාවක එක පියවරක්. ඒ නිසා කරුණා කරලා අදාළ අංශවලට මම ඉල්ලීමක් කරනවා. ගරු අගමැතිතුමත් මේ ස්ථානයේ සිටිනවා. අපිට ඉඩ දෙන්න බෑ මේ අරගලයට සම්බන්ධ වුණු මේ සාමකාමී පුද්ගලින් සාමකාමීය ගැන තමයි මම කතා කරන්නේ, ප්‍රජාතන්ත්‍රවාදී අය ගැන මම කතා කරන්නේ. ඒ අයගේ ජීවිත ආරක්ෂා වෙනුවෙන් රජය කටයුතු කරන්නට ඕන. ඒ නිසා ඔබතුමාගේ අවධානය මම මේ අවස්ථාවේ යොමු කරනවා, විශේෂයෙන්ම පියත් නිකේශලට එල්ල වුණු මැර ප්‍රහාරය පිළිබඳව. චන්දික අබේරත්න කියන මම හිතන්නේ ඔබතුමා දන්නේ නැති කොළඹ දිස්ත්‍රික්කයේ නගර සභාවේ හිටපු උපසභාපතිවරයා ඔහු තමයි ඒක එල්ල කරලා තියෙන්නේ. කරුණාකරලා මේ අරගලයට සාමකාමී අරගලකාරින්ට එල්ල වෙන මැර ප්‍රහාර පිළිබඳව ඔබතුමන්ලාගේ අවධානය යොමු කරන්න. ඒ වගේම යම් යම් පුද්ගලයන් මිනි මැරුවද, ගෙවල් පිච්චුවද, පෞද්ගලික දේපල රාජ්‍ය දේපල විනාශ කරාද, ඒ අයට විරුද්ධව නිත්‍යානුකූලව කටයුතු කරන්න. මේක පටලවා ගන්න එපා. ප්‍රජාතන්ත්‍රවාදී අරගලයේ හිටපු කණ්ඩායමයි, අනිත් එක විවිධ අය අරගලයේ නාමෙන් කරපු ප්‍රචණ්ඩත්වය. ඒක දෙකක්, ඒක එකක් නෙමෙයි.
ස්තුතියි.
පක්ෂ නායකතුමා අර ඉදිරිපත් කරා කැස්බෑ හිටපු ප්‍රාදේශ සභාවේ කඩුවෙල සභාපතිතුමා ප්‍රහාරයක් එල්ල කරා කියලා මං හිතන්නේ ඒක ඔප්පු කරන්න එහා මෙවුවා නැහැ. ඒ පිළිබඳව පොලිසිය පරීක්ෂණයක් කරනවා. ඒ වගේම කරු කතානායකතුමනි, ඔබතුමා එහෙම කතා කරනකොට අර කළුතර කාන්තාවක් දරුවක් දැරියක්ව ඝාතනය කරපු අරගලයේ හිටපු කෙනෙක් පිළිබඳව මේ සභාවේ කතා වුණා. මං හිතන්නේ ඒ පිළිබඳව සමාජ මාධ්‍යවල යනවා. ඒ වගේ අයට සම්බන්ධවත් ඔබතුමාලා ඔය කතා කරනකොටම මේක කියනවා නම් හරි වැදගත්. එක පැත්තක් එන්න මම ඔබතුමා දෝෂාරෝපණය නෙමෙයි, අපේ පැත්තෙන් අපි කියන්නේ අපේ කාරණාවත්.
ඔබතුමා කියන කතන්දරේ ඔබතුමා පොඩ්ඩක් ෆේස්බුක් එක බලන්න. ඔය කළුතර සිද්ධියට සම්බන්ධය කියන පුද්ගලයා මේ පොහොට්ටුවේ හිටපු ඇමතිවරයෙකුට, මන්ත්‍රීවරයෙකුට උදව් කරලා තියෙනවා. ඒක තමයි ඇත්ත කතාව. ඒ නිසා ඒකත් පොඩ්ඩක් බලන්න.
අපි ඉවත් කරාම ඔබතුමාලත් එක්ක අරගලයට සම්බන්ධ වෙච්ච කෙනෙක්, ඔබතුමාලත් එක්ක හිටපු කෙනෙක්, ඒකත් කියන්නකෝ මේකේ. මේක අපි දෙපැත්තට කතා කරන්න නෙමෙයි. මම ඉන්නේ ස්ථාවරයේ. ඔබතුමා දන්නවා මම ඉන්නේ ස්ථාවරයේ.
වන්දුල ගුණවර්ධන ඇමතුමාගෙන් මම වැදගත් ප්‍රශ්නයක් ඇහුවා. අර ආයතන වසා දමලා සේවකයන් අයින් කරනවා කියලා ඒකට උත්තරයක් දුන්නා ඇමතුමා. ඒ පිළිබඳව ඔබතුමා අපිට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවාද මේ සේවකයෝ අයින් කරන්නේ මොන පදනමෙන්ද කියලා?
බොහොම පැහැදිලිව ඉදිරිපත් කරනවා. මම ඔබතුමා සඳහන් කළා දුම්රියට සේවකයන් 3000 බඳවගෙන තියෙනවා කියලා, සම්පූර්ණ අසත්‍යයක්. මොකද හේතුව රජයේ සේවයට බඳවගෙන තිබුණ බහුකාර්ය බලකායේ 3000 ස්ථිර රැකියාව සඳහා දුම්රියට ගැනීම ඉතරයි කරලා තියෙන්නේ. අලුතෙන් බඳවා ගැනීමක් කරලා නැහැ. අනිත් රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කරන්නේ යටතේ දැන් සියලුම කටයුතු නතර වෙලා යන්ත්‍ර සූත්‍රයෙන් තිබෙන ඒවා අපි ස්වේච්ඡාවෙන් විශ්‍රාම යමීමේ ක්‍රම ක්‍රියාත්මක කරනවා. කැමැති අයට ඉතරයි යන්න පුළුවන්, බලාත්කාරයක් නැහැ. කැමැති අය එහෙම 600 ගණන් ගිහිල්ලා තියෙනවා. ඔබතුමා කැමැති නැතුව ගියයි කියලා ඔප්පු කළොත් ඒ අය කැමැත්තෙන් තමයි ස්වයන් විශ්‍රාම ගිහිල්ලා තියෙන්නේ. ඒ ප්‍රතිව්‍යුහගත කරන වැඩ
කිරියල්ල මැතුමා
පයින්ට වාඩස් සර්. ඊයේ හවස් වරුවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරේ කතා කරනකොට කිව්වා දැන් මේ එක්ස්ප්‍රෙස් පර්ල් නඩුව පැරදුනොත් විපක්ෂයේ වක් කියන්න ඕන, ඔබතුමාත් වක් කියන්න ඕන කියලා. මොකද ඔබතුමා විවාදේ දුන්න නිසා එහෙම කතා කරන එක වැරදි. ඔබතුමාත් මං කියන්න ඕන කිව්වා. මොකද ඔබතුමා විවාදේ දුන්නා. ඉතින් එහෙම කතා කිරීම වැරදි. මට්ටම් පෙන්නේ ආණ්ඩුවටමයි නඩුව ගැන විශ්වාසයක් නැහැ. මේක අන්තිම වාස දැම්මේ. මේ නිදාසර කරුණු හොයනවා.
දැන් අපි
නිදාසර කරුණු හොයනවා.
විවාදේ දිගන්නේ.
No but no no I want to point out MPs can't speak like that. Right. Defaming the speaker. Defaming the opposition. එහෙම කතා කරන්න බෑනේ.
Right, right. So you can take it up at the debate. So. Kari. මොකද මරි කර්මන්තුමා
කතානායකතුමා, දැන් මේ අපි ඔබතුමා ඊ අවසරය දීලා මේ එක්ස්ප්‍රෙස් පර්ල් විවාද ගෙනියනවා. එතකොට හරේ නඩු දැම්ම, මෙහෙ නඩු දැම්ම, ඒ කතන්දර ටික ඔක්කොම දැන් එළි වෙනවා. කමක් නැහැ. ප්‍රශ්නයක් තියෙනවා. ඒකට ආණ්ඩු පාර්ශවයෙන් උත්තරයක් දෙන්නේ නැහැ. මාස 23ක් නඩු දාන්න පරක්කු වුණේ ඇයි කියන එක
කියන්න. ගන්න. එතන රීති ප්‍රශ්නයක් නැහැ.
නෑ නෑ, ඒක කිය උත්තරයක් දෙන්න බෑ.
ඔබතුමාගේ තියෙන ප්‍රශ්න
උත්තර.
ගරු කතානායකතුමනි, ඔබතුමාට ස්තුතියි. ගරු අගමැතිතුමා දිනේෂ් ගුණවර්ධන මැතිතුමනි, ඔබතුමාගේ අවධානය පිණිස ඔබතුමාලා චක්‍රලේඛනයක් ගහලා තියෙනවා. අර පළාත් පාලන මැතිවරණ ඉදිරි අපේක්ෂකින්ට තමන්ගේ කොට්ටාසයෙන් තමන් ඉල්ලපු ප්‍රාසවා බලහො නගරසභා බල ප්‍රදේශයෙන් පිටත රැකියාව කිරීම සඳහාත්, හැබැයි ඒක කෙටි කාලීනව අනුයුක්ත කිරීමක් විදිහට නෙමේ දාලා තියෙන්නේ ගරු අගමැතිතුමනි. ඒක ට්‍රාන්ස්ෆර් එකක් විදිහට. ඉතින් මේක බරපතල තත්වයක්. අඩුම ගාන එක අනුයුක්තයක් විදිහට දැම්මොත් හොඳයි. මේකේ සිංහල දෙමළ ඉංග්‍රීසි තුනේම තියෙන මේක ට්‍රාන්ස්ෆර් එකක් විදිහට, කියන්නේ ස්ථාන මාරුවක් විදිහට. ඒ නිසා ඔබතුමා ඉතාලම වැදගත් මේ කාරණය සලකලා බලලා මේක අනුයුක්තයක් විදිහට වෙනස් කරොත් ඒක ඉතාලම වටිනවා.
හරි, ඒ කාරණය ටික. හරි. ඔව්. ඔබතුමාගේ රීති ප්‍රශ්නයක්ද? මොකද්ද රීති ප්‍රශ්න?
91 ආයතනයේ ඔබතුමාගේ පුණ අවසරය ඇතුව මට මේක කතා කරන්න අවසරය දෙන්න. දැන් මේ විවාදයේ ලක්ෂණ කාරණයක්. ගරු කතානායකතුමා දැන් මේ අරගලයට සම්බන්ධ වෙච්ච සාර ඔබතුමාගේ පූර්ණ අවසරය ඉල්ලුවේ ඒකනේ ගරු කතානායකතුමා සමාව වෙලා දෙන්න ඒ පහර දීම් වල තිබෙන ප්‍රශ්නේ තමයි දැන් අධිකරණ ඇමතිවරයා ආයිතා පැහැදිලිව මේ අරගලය ඇතුලේ අරගලයේ වාසිගත්ත සහ අරගලයේ හරහා ගෙවල් ගිනි තිබ්බ මිනී මැරුම් කට්ටිය කවුද කියලා හඳුනගන්න තිබෙනවා හැබැයි දැන් මේ පහර දීම් වලට ලක් වෙන එවැනි කාරණාණයක කට්ටිය නෙවෙයි ඉතා ස්වාධීන ලෙස මේ රටේ 225 පිළිබඳව නිවැරදි වීම පිළිබඳව කතා කරපු ඉතා පැහැදිලිව හිටගත් පුද්ගලයන් ඉතින් මේ පහර දීම් වල ලක් වීම හරහා නැවත කෝලාල ඇති වෙනවා කරු
50 කෙටුම්පත් පිළිගැන්වීම
ගරු කතානායකතුමනි සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන පත් කෙටුම්පත් ඉදිරිපත් කරනවා
සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධන 101 වන අධිකාරිය වූ සිවිල් නඩු විධාන සංග්‍රහයේ සංශෝධනය කිරීම සඳහා වූ 50 කෙටුම්පත්කි
ස්වභාවයකද
අය
අංක 2 යෝජනා දැනුම් දීම
ඉදිරිපත් කරනවා ගරු කතානායකතුමනි
ස්වභාවයකද
අය
රතන සිත්ස සමපදනම සලකා බැලීම සභාව එකඟද
එකයි
තුන්වැනි කීම සභාව එකඟද
තුන්වැනි කීම සභාව
එකඟද එකයි
පනත සම්මත වූ බව සඳහන් කරමි
කරු කතානායකතුමනි 2023 මැයි මාස 12 වෙනි සිකුරාදා දින පෙරවරු 9:30 දක්වා කල්තැබියටය යෝජනා කරනවා
විපක්ෂය අජිත් මහන්න පෙරවරු මන්ත්‍රීතුමා කතා කරන්නේ
කතානායකතුමනි 2021 මැයි 20 දින කොළඹ වරායට වයඹ දෙසින් නායක සතුඹු 9.5ක් දුරින් එක්ස්ප්‍රස් පර්ල් නැව ගිනි ගැනීම හේතුවෙන් අපරට ඉතිහාසයේ දැවැන්තම පරිසර හානිය සිදු වුණා. කන්ටේනර් 1486ක් බංක ඔයිල් මෙට්‍රික් ටන් 322ක් නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඇතුළු ප්ලාස්ටික් නර්ඩල්ස් ප්ලාස්ටික් අමුරබතු විනාශකාරී ද්‍රව්‍ය රැසක් දින 7ක් තිස්සේ ගින්නෙන් ඇවිලිලා ඒ වාතයට ශ්‍රී ලංකාවේ වාත තලයට සහ මුහුදට දැඩි ප්‍රහාරයක් එල්ල වුණා. දැඩි විනාශයක් සිද්ධ වුණා. මෙයින් දීවර ප්‍රජා මෙන්ම කලාපයේ අවට පදිංචි වෙලා ඉන්න ජනතාවටත් ලෙඩ රෝග මරණ සහගත තත්ත්ව පවා උදා වෙන තත්ත්වයට මේ හානිය විශාල වුණා වගේම මුහුදු පරිසරයට සිදු වූ හානිය කැස්බෑවන් ඩොල්පින් සතුන් තල්මසුන් වගේ කුඩා ජීවීන් විනාශයට පත් වුණා. ඒ වගේම අපේ රටේ මත්ස්‍ය අපනයනයට වගේම මත්ස්‍ය පාරිභෝජනයටත් ලොකු බලපෑමක් සිද්ධ වුණා. ගරු කතානායකතුමනි මේන් ආර්ථික බලපෑම වශයෙන් අපිට මේ 2022 නොවැම්බර් 30 දක්වා වෙච්චි හානිය මීපා ආයතනයේ මගින් විශේෂඥ කණ්ඩායම් මගින් US ඩොලර් බිලියන 6.483ක් කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ ජනවාරි මාසේ 13 වෙනිදා බාර දීලා තියෙනා වාර්තාව. මේක අය කරලා දෙන්න මේ පාඩුව නොවැම්බර් 30 දක්වා විතරයි කියලා. හැබැයි ඉදිරියට අවුරුදු 10ක් තව ගන්නේ කිරීම කටයුතු කරන්න තියෙනවා. ඒ සඳහා කටයුතු කරමින් ඒ අවස්ථාවේ හිටියා. ඒතර මේ ටික එකතු කරලා ගත්තොත් ඩොලර් බිලියන 15කට වැඩි සංඛ්‍යාවක් අපිට වන්දියක් වශයෙන් ගන්න පුළුවන්. ඉතින් විශේෂයෙන්ම අපේ අවධානයට ගරු කතානායකතුමනි යොමු වුණා ඩොලර් මිලියන 2.9ක් අවුරුදු 3ක් අස්සේ IMF එකෙන් අපිට දෙනකොට අපි ඒක සතුටු වුණා. රචින පත්තු කළා කිරිබත් කෑව නොයෙකු සතුටු වුණා. නමුත් කිසිම ණයක් නැතුව මේ ඩොලර් මිලියන 15ක් විතර ගන්න පුළුවන් වන්දියක් තියෙද්දි ඒක ගැනීම අපේ දැඩි අවධානයට යොමු වෙච්ච කාරණාවක් කියලා කියනවා. මේකෙන් අපේ ඒ වගේම අපිට තව අවධානයට ලක් වුණා ගරු කතානායකතුමනි අපිට මීට ඉස්සෙල්ලත් මේ වගේ මෙච්චර ලොකු නැති වුණත් නිව් ඩයමන්ඩ් නැවෙන් ලොකු හානියක් සිද්ධ වුණා. ඒකට නඩු දාන්න නීතිපති දෙපාර්තමේන්තුව ලෑස්ති වුණේ නැහැ. ඒ කියන්නේ මීපා ආයතනය මේකට වග කිය යුතු ආයතනය මේ ආයතනය ගිහි මාස 6ක් වෙනකොට නඩුවක් දාන්න පුළුවන් ලංකාවේ නීතිය අනුව අවුරුදු 2ක් ඇතුළත විනාශය සිද්ධ වෙලා. නමුත් මාස 6ක් ඇතුළත මීපා ආයතනය නීතිපති දෙපාර්තමේන්තුවට බාර දුන්නා මෙන්න මේ වන්දිය aran දෙන්න කියලා. හැබැයි මාස 24ක් යනකොටත් දවසකට කලින් වෙනකොටත් මීපා නීතිපති දෙපාර්තමේන්තුව මේ සඳහා අදාළ පුද්ගලයන්ට නඩු පැවරුවේ නැහැ. වන්දි ඉල්ලුවේ නැහැ. අන්තිමට බැරිම තැන මාස 23ක් යද්දි 24න් ඉවරයි 23ක් යද්දි තමයි මේ ගැන, ඒ කියන්නේ මාස 6කදී බාර දීපු වන්දිලා ලබා ගැනීමේ ඉල්ලීම සිදුවීමෙන් පස්සේ මාස 23කට පස්සේ තුනකදී තමයි මිහිපා ආයතනයේ අයත් එක්ක සාකච්ඡා කළේ නීතිපති දෙපාර්තමේන්තුව. ඉතින් අපිට සැකයක් තියෙනවා. ඒ නඩුව දැම්මෙත් මාස 24 යන්න පැය භාගයකට කලින් තමයි ඒ නඩුවත් පැවරුවේ. ඒ නඩුව පවරන්න යද්දි අදාළ නීති නිලධාරීන් ශ්‍රී ලංකාවේවත් හිටියේ නැහැ. මේක නොසලකා හැරියා කියන එක අපිට සැකයක් තියෙනවා. ඒ හිම තමයි ගරු කතානායකතුමනි අපි කමිටුවක් වශයෙන් එකතු වෙලා මේ ප්‍රශ්නේ ඇදලා ගත්තේ. මේක යට ගිහිලා තිබ්බේ, මේක අමතක කරලා දාලා තිබ්බේ. ඒ හින්දා අපි පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභාව පරිසරය පිළිබඳ කමිටු වශයෙන් මේ ප්‍රශ්නේ ඇදලා ගත්තා. මේ ප්‍රශ්නේ අදිද්දි මේක මේ කමිටුව ඒකපාර්ශ්වික කමිටුවක් නෙමෙයි, සර්වපාක්ෂික කමිටුවක්. මේකේ විශේෂයෙන්ම අපි දන්නවා ගොඩාක් උනන්දු වෙලා දේශපාලන වශයෙන් අපි විවිධ පන්ති විවිධ කණ්ඩායම් වලට බෙදුනත් අපි එක වගේ මේකට ලෑස්ති වුණා. අකිල එල්ලාවල ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයා උපුල් මහේන්ද්‍ර මන්ත්‍රීතුමා, නාලක බණ්ඩාර කෝට්ටේ මන්ත්‍රීතුමා, ඒ වගේම අපේ විපක්ෂයේ ඉන්න වරුණ ලියලගේ මන්ත්‍රීතුමා, තුෂාර ඉන්ද්‍රනිල් මන්ත්‍රීතුමා ඇතුළු ආණ්ඩු විපක්ෂ මන්ත්‍රීවරු 11 දෙනෙක් එකතු වෙලා අපේ දේශපාලන ભેද පැත්තකට දාලා අපි එකතු වෙලා මේ රටට මේ වන්දිය ලබා දෙන්න ඕනේ කියන එක මේක කවුරු යට ගහනවා. පර්ල් නිව් ඩයමන්ඩ් නෞකාවෙන් අපි ඉගෙනගත්තු පාඩමක් තියෙනවා. ඒකත් නඩුව අතහරින්න ගියේ නීතිපති දෙපාර්තමේන්තුව. මොකද්ද මේ හස්තය, කවුද මේ බලල්ලත, මොකද්ද කියන එක අපි හොයලා රටට එළිදරව් කරන්න, ජනතාවට එළිදරව් කරන්න අද මේ පාර්ලිමේන්තුවේ විවාදයක් ගන්න තරමට ඉදිරිපත් කරන්න විපක්ෂ නායකතුමාගේ නායකත්වයෙන් අද වන්දිලන නඩුවක් දාන තරමට ගේන්න අපි රටක් වශයෙන් එකතු වෙලා අපි කටයුතු කරා. අපිට ප්‍රශ්නයක් තිබ්බා, මේක පයින් ගහන්නේ කවුද? ඇයි මේක මුළු ගරු කතානායකතුමනි මීපා ආයතනය කියන්නේ රජයේ වගකිව යුතු ආයතනය, සමුද්‍ර පරිසර විනාශයකට වගකිව ආයතනය මීපා ආයතනය. මේ මීපා ආයතනය කියනවා නම් නඩුව දාන්න ඕනේ ශ්‍රී ලංකාවේ කියලා. මීපා ආයතනය පත් කරපු එක්ස්පර්ට් ටීම් එක, මේක රජයේ ආයතනයක්, එක්ස්පර්ට් ටීම් එක කියනවා නම් නඩුව දාන්න ඕනේ ශ්‍රී ලංකාවේ කියනවා නම් නීතිමය දෙපාර්තමේන්තුවත් මේක දාන්නේ නැත්නම් තටමනව නම් අපිට ප්‍රශ්නයක් තිබ්බා. රටක් වශයෙන් අපිට ප්‍රශ්නයක් තිබ්බා. ඒක දේශපාලන ප්‍රශ්නයක් නෙමෙයි ගරු කතානායකතුමනි. අපි ඇහුව මොනවද මේකට හේතුව කියලා. කියනවා මේ නඩුවේ අයිතිකාර සමාගම ඉන්නේ සිංගප්පූරුවේ, ඒ හින්දා නඩුව ගිහිලා සිංගප්පූරුවේ දාන්න ඕනි, නොතීසි දෙන්න බෑ කියලා. නමුත් පරිසර යුක්ති කේන්ද්‍රයේ SCFR ඇලිරක් 68 ඇලිරක් 20යි 21 ධර්ම නඩුව දාලා තියෙනවා. ඒ නඩුවට නැව් අයිතිකාර සමාගම එකතු වෙනවා, EOSRO කියන නැව් අයිතිකාරකම සමාගම එකතු වෙනවා, නැවේ ක්‍රියාකාරකම සමාගම, සී කොන්සෝසියම්, එක්ස්ප්‍රස් ෆීඩර්ස් කියන ආයතන ශ්‍රී ලංකාවට ඇවිල්ලා මේකට පෙනී හිටිනවා. අපිට ප්‍රශ්නයක් තියෙනවා, මේ නඩුවට ඩොලර් ලංකාවේ නැතුව තියෙද්දි මේ නඩුව පවරන්න සිංගප්පූරුවෙන් ඩොලර් මිලියන 4.5ක් ණයට අරගෙන සිංගප්පූරුවේ නඩු දාන්නේ ඇයි? මෙහෙම නඩුවක් මේ විත්තිකාරයෝ කොහොමද සිතාසි බාරද ශ්‍රී ලංකාවට ඇවිල්ලා තියෙනවා නම් බොරු පච කියන්නේ ඇයි කියන එක අපිට ප්‍රශ්නයක් තියෙනවා. මම කමිටුවට ගැන්නුවා ඒ යුක්ති කේන්ද්‍රයේ ඒ නීතිච මහතුරු කියලා දෙන්න සාකච්ඡා කරන්න, ඇයි අපිට බැරි කියලා කියන්නේ කියලා නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීත් ගෙනලා ප්‍රශ්න කරන්න කිව්වා. ඕගොල්ලෝ නඩු දැම්මා, ඕගොල්ලන්ගේ තත්ත්වය මොකද්ද කියලා ඒක ආදර්ශයට අරගෙන වැඩ කරන්න කියන එක පෙන්නුවා. මොකද දිගින් දිගටම නීතිපති දෙපාර්තමේන්තුව මෙහෙම කියනකොට තව කතාවක් කිව්වා ගරු කතානායකතුමනි. මේක සිංගප්පූරුවේ නඩු දාන්න ගියේ ඇයි? මේකේ නඩු නැව අයිතිකාරයගෙන් වන්දි ගන්නකොට ඒකට ඉන්ෂුරන්ස් කම්පැනි බැදි වෙන්නේ නැහැ, ලංකාවේ නීති නැහැ කියලා අධිකරණ ඇමතිතුමා කිව්වා. දෙයියනේ අධිකරණ ඇමතිතුමා යහපාලන ආණ්ඩුවේ අධිකරණ ඇමති, මේ ආණ්ඩුවේ අධිකරණ ඇමති, කොයි ආණ්ඩුවවත් අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ. එහෙනම් ඒ නීති හදන්න යට තිබ්බේ නැද්ද? ඒ නීති ක්‍රියාත්මක කරන්න තිබ්බේ නැද්ද? ඒකත් අපිට තේරුණා පච්චපල් බොරුවක් කියන්නේ කියන එක අපිට තේරුණා. ඒ හින්දා අපි මොකද හේතුව? හේතුව එහෙම නීතියක් නැත්තේ නෑ. ඔබ දන්නවා 1980 කියන දශකයේ තුල බැලුවොත්, 80 වෙනි දශකයේ තුල බැලුවොත් මේ රට අධිකරණ පද්ධතියේ නාවික අධිකරණ පද්ධතිය හබ් එකක් වෙලා තිබ්බා. ලෝකෙ වෙන රටවල නැව්වල ප්‍රශ්නත් ලංකාවේ නඩු විභාග කරා ඉතිහාසෙට ගිහිලා බැලුවොත් එහෙම නීතියක් නෑ කිව්වේ නෑ. මොකද්ද මේ නීතිය නෑ කියලා කියන්නේ ප්‍රශ්නයක් ඇති. ඒකට හේතුව සාමාන්‍යයෙන් නැවක් මේ වගේ දූෂණයකට පත් වුනහම ඒ නැවේ අයිතිකාර සමාගම ඒ ඉන්ෂුරන්ස් සමාගම නැව ගෙනියන්න එනවා. නැව ගෙනියන්න එනකොට නීතිපති රටේ නීතියක් තියෙනවා. මේකෙන් ඒ ඩැමේජ් එකට සරලන මුදලක් බැංකුවේ තැන්පත් කරගන්න ඕනේ. එතකොට තමයි නැව ගෙනියන්න දෙන්නේ. නැවේ කටයුතු කරන්න එතකල් නැව අල්ලන්න එපා කියන කොන්දක් තියෙන්න ඕනේ අපේ රටේ නීතියට. නීති දෙපාර්තමේන්තුවට ඒවල නීති තියෙනවා. එහෙම නැත්නම් බෑන්ක් ගැරන්ටි එකක් අරගෙන ශ්‍රී ලංකාව ගන්න ඕනේ. එතකොට නැව හොල්ලන්න දෙන්නේ නැහැ. මේ බෑන්ක් ගැරන්ටිය දුන්න නැත්නම් අපේ වන්දිය ගෙවනවා කියලා කියන්න තියෙනවා. එහෙම නැත්නම් LOU එකක් letter of undertaking එකක් අපි අස්සම් කර ගන්න ඕනේ. උඹලට නැව ගෙනියන්න දෙනවා. නැවේ කටයුතු පරීක්ෂා කරන්න දෙනවා. අස්සම් කරපම් මේක. මේක යම් වන්දියක් තියෙනවා නම් ඒක අපිට ගෙවලා මිසක් උඹලට බේරෙන්න බෑ කියලා අස්සම් කරන්න ඕනේ. කවුද මේක අස්සම් කරේ නැත්තේ? මෙතන මීට ඉතිහාසයේ මේව අස්සම් වුණා නම් කලින් නීතිපති ඉන්නකොට මේව අස්සම් කළා නම් කලින් ඇමතිවරුන්ට අස්සම් කරා නම් ඇයි මේක කළේ නැත්තේ කියන එක අපි හොයන්න ඕනේ. අඩුම ගානේ මේ letter of undertaking කියන ලිපිය නැව් සමාගමෙන් බාර ගත්තද ඉන්ෂුරන්ස් එකෙන් බාර ගත්තද කියන එක අද මීප ආයතනවත් දන්නේ නැහැ. දැකලා නැහැ ඒගොල්ලෝ. ඒගොල්ලන්ට රහසක් විදියට කියනවා. එහෙනම් මේක එකමුතු වීමේ ප්‍රශ්නයක් නෙමෙයි තියෙන්නේ. බෙදන්නේ කවුද? රජයේම තියෙන ආයතන බෙදී වැඩ කරනකොට කාගරි හොරකමක් හම්ගන්න හදනව නේද කියන්නේ. එතකොට අපි මේවා සම්බන්ධ කරලා මේ අධිකරණ ඇමතිවරයාට ගෞරවයෙන් ආරාධනා කළා සත්භාවයෙන්. අපි තු එතුමා මේ වංචාව වලට සම්බන්ධ නැහැයි කියලා. ඒ හින්දා අපි සත්භාවයෙන් අපිත් එක්ක අත්තල් බැඳගෙන මේක හොයමු කියන එකට අපි එතුමාට ආරාධනා කළා. එතුමා මේ අය කිව්වහම අපි ගෙනෙව්වා, අපි ගෙන්නුවා අපේ නැව් වලට, අපේ අධිකරණ වලට නඩු වලට සම්බන්ධ වෙනවා කියලා කිව්වහම, ඒ නැව් සමාගම් සම්බන්ධ වෙනවා කිව්වහම භූමි තෙල් ගහපු ගැරන්ඩියෙක් වගේ දඟලන්න පටන් ගත්තා. එතුමාගේ හැසිරීම හරි ප්‍රශ්නයක් අපිට වුණා. ඒ විතරක් නෙමෙයි ගරු ඇමතුමනි, අපි ඇහුවා දැන් මේ නඩුව අවුරුදු එකමාරක් අවුරුදු දෙකකට කිට්ටුයි දවස් ගානේ තියෙන අවුරුද්ද ඉවර වෙන්න. අවුරුදු දෙකක් තිස්සේ මේ හානිය වෙලා දැන් මේ නඩු පවරන්නේ සිංගප්පූරුවේ. එතකොට සිංගප්පූරුව බැඳිලා ඉන්නවා ඇමරිකාවේ නඩු තීන්දුවට. එංගලන්තේ නඩු තීන්දුවට සිංගප්පූරුව බැඳලා ශ්‍රී ලංකාව බැඳිලා නැහැ. ශ්‍රී ලංකාවට ඕන විදිහට නඩු දාලා කටයුතු කරන්න පුළුවන්. මේ නැව සිදුුණේ ශ්‍රී ලංකා භූමිය තුල, ශ්‍රී ලංකා දේශය තුල, ශ්‍රී ලංකාවට අයිති පරිසරය තුලයි මේක ඇති වුණේ. නමුත් මේ අය ගිහිල්ලා ඇයි මේ නැව් සමාගම ගිහිලා එංගලන්තේ දාලා තියෙනවා නඩුවක්? මේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය SDG පහුන් SDR 19.5ට සීමා කළ යුතුයි. මේ 19.5 කියන්නේ ඩොලර් මිලියන 26ක් වගේ ගාණක්. මේ ඩොලර් අපි ඉල්ලන්න යන්නේ ඩොලර් බිලියන 6ක්. අපේ ටාගට් එක ඩොලර් බිලියන 15ක්. අපේ මේ ගිය අවුරුද්ද වෙනකල් අපි හදලා තියෙන ඩොලර් බිලියන 6ක් 15ක් ටාගට් එක. එහෙනම් සිංගප්පූරුවේ තියෙන එංගලන්තේ දාපු නඩුවට, මේකට සීමා පැනවීමේ නඩුවට ශ්‍රී ලංකාව දැනගෙන හිටියේ නැද්ද? ඇයි අපි ඒ සීමාවට යන්නේ? අපිට සැකයක් ආවා මේ නඩුව සිංගප්පූරුවේ දිනනවා. දිනලා අප්පුඩි ගහනවා, බජව් දානවා, ජය පැම්බනවා. හැබැයි ඩොලර් මිලියන 5ක වන්දියක් ලංකාවට හම්බ වෙනවා. මොකද මේ කැප් එක තිබ්බොත් මේ. එතකොට එහෙමනම් මෙහෙම නඩුවක් යනකොට ගරු කතානායකතුමනි, විශේෂයෙන්ම අගතියට වැත්තේ සංවිධාන වලට ආරාධනා කරනවා, කියනවා අපි මේක සීමා කරනවා සහභාගී වෙන්න කියලා. ඔය එංගලන්තේ නඩුව යද්දි මේ අපේ එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ වන්දිය සීමා කරන්න යද්දි ෆ්‍රයිකෝ සමාගමට දැනුවත් කරලා තිනවා ඒගොල්ලෝ ඒ වෙනුවෙන් කටයුතු කරනවා. හැබැයි ශ්‍රී ලංකාවේ නීතිමත් දෙපාර්තමේන්තුව ඒ වෙනුවෙන් කටයුතු කරලා නැහැ. නොතීසි යවලා නැහැ. අපි කමුකේ සාකච්ඡා කරනකොට නොතීසි යවලා තියෙනවා කියලා ඒ ආයතන කියනවා. නමුත් ඒ සඳහා සහභාගී වීමක් බලපෑමක් සිද්ධ කරලා නැහැ. ලංකාව වෙනුවෙන් අපිට වැඩිම හානිය වෙච්ච වෙනුවෙන් අපි මේකට ඉදිරිපත් වෙලා නැහැ. නමුත් කන්ටේනර් 1480ක් තියෙනකොට විවිධ පාර්ශ්වවලට මේ සඳහා දැනුත් දීලා ඒවා සම්බන්ධ වෙලා තියෙනවා. ඇයි ශ්‍රී ලංකාව මේ වෙනුවෙන් නීතිමත් දෙපාර්තමේන්තුව සම්බන්ධ වුණේ නැත්ද කියන එක අපිට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ හින්දා අපි විශේෂයෙන් කියන අය විතරක් නෙමෙයි, ඒ හින්දා අපි මේ අදාළ සමාගම් අයිතිකාරයෝ ගෙන්නලා නීතිපති දෙපාර්තමේන්තුවටත් විජේදාස රාජපක්ෂ ඇමතුමා ඉස්සරහ ප්‍රශ්න කරන්න අපි ඉඩ දුන්නා. අපි නීතිපති දෙපාර්තමේන්තුවෙන් ප්‍රශ්න කළේ නැහැ. ඒ අය තියාගෙන ඒ අයතුලින් ප්‍රශ්න කරලා අපි හිතුවා සත්භාවයෙන් මේක වැරද්ද නිවැරදි කරගනී කියලා හිතලයි අපි ඒක කළේ. එතකොට ඊළඟට අපිට ප්‍රශ්න ආවා අපි ඇයි අපිට මට චෝදනා කරා සභාපතිවරයා වශයෙන් ඇයි මම ගෙනෙව්වේ ඉන්ෂුරන්ස් සමාගම PNI ක්ලබ් එක ගෙනාවේ ඇයි කියලා ඇහුවා කරු කතානායකතුමනි මේ කමිටුව අපේ කමිටුවට සමුද්‍රීය පරිශන අධිකාරිය ප්‍රකාශ කළා මේකට මේ PNI ක්ලබ් කියන එක ඉන්ෂුරන්ස් සමාගම නැවේ ඉන්ෂුරන්ස් සමාගම අපේ පරිසර මීපා ආයතනයට මුදල් ගෙව්වා මේක පිරිසිදු කරන්න වසරෙන් මාසෙන් මාසෙ පිරිසිදු කරගැනීමේ නැව පිරිසිදු කරගැනීමේ මුහුද පිරිසිදු කරගැනීමේ අපේ පරිසර පිරිගැනීම සඳහා මුදල් ගෙව්වා කොටිම කියනවා නම් ගරු කතානායකතුමනි 2021 5යි 20 ඉඳන් 6යි 3 වෙනකල් ඩොලර් මිලියන 1.9ක් ඒ සක්ෂන් සමාවගෙන් අපේ මීපා ආයතනයට ගෙව්වා 2021 පස්වෙනි මාසෙ ඉඳන් මාසෙන් මාසෙ මාස දෙකෙන් දෙකට වගේ 2022 2යි 28 වෙනකල් අපිට ගිය වියදම ඒ රක්ෂණ සමාගමෙන් අපිට ගෙව්වා ඩොලර් රුපියල් බිලියන 1.6ක් බිලියන 1.6ක් රක්ෂණ සමාගම අපිට ගෙව්වා ඊළඟට අපි ආයි ඊළඟ කලපරිච්ඡේදයට සල්ලි ඉල්ලලා තියෙනවා 2022 3යි පළවෙනිද ඉඳන් ඒ වගේම 2022 8යි 31 වෙනකල් අපි ඉල්ලලා තියෙනවා US ඩොලර් මිලියන 1.6ක් අනුමත කරලා තිනවා ගෙවන්නේ කාගේ බලපෑමක්ද මේ ගෙවන්නේ නැත්තේ? ඒ සල්ලි ටික කවුද ගිලින්න හදන්නේ? ප්‍රශ්නයක් තියෙනවා ශ්‍රී ලාංකිකයෙකු වශයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. මහජන නියෝජිතයෙකු වශයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඇයි අපේ සල්ලි අනුමත කරලත් අපිට ගෙවන්නේ නැත්තේ ඇයි කියලා අපිට ප්‍රශ්නයක් තියෙනවා. ඒ වගේම මීපා ආයතන ඉදිරිපත් කළා තියෙනවා අපිට මුහුදු මේ ඉමීඩියට් ක්ලියරින් වලට තව 2021 5යි 20 ඉඳලා 2022 11යි පළවෙනිදා වෙනකල් US ඩොලර් මිලියන 1ක් ගෙවන්න කියලා 7-5කට එක ගණන් අරගෙනවත් නැහැ. ඒක අපි ඒගොල්ලන්ගෙන් අහුවයි ගෙවන්නේ නැත්තේ. රක්ෂණ සමාගමෙන් ඒවා ගෙවන්නේ නැත්තේ. නීතිය ඒකට ක්‍රියාත්මක වෙන්නේ නැහැ. නීතිපති දෙපාර්තමේන්තුව ඒ සඳහා ඉල්ලීමක් කටයුතු කරන්නේ නැහැ කියන එකයි අපිට උත්තරය ආවේ. අපි ඒ සමාගමේ නියෝජිත කමිටුවට ගෙන්නවා. ගෙන්නලා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාත් නීතිපති දෙපාර්තමේන්තුව ඉස්සරහා අපි ප්‍රශ්න කළා. ඇයි අපේ මෙතෙක් කල් ගෙවාගෙන ආපු සල්ලි මේ ඇයි අපේ ආයතනයේ අපේ ලංකාවේ පිරිසුදු වෙරළ පිරිසුදු කරන්න මේ නැවහින්ද වෙච්ච ප්‍රශ්නට ගෙවලා ඇවිල්ලා නතර කළේ ඇයි කියලා ඇහුවා. ආපුවාම නීතිපති දෙපාර්තමේන්තුවට ඒක ඇඟිල්ල දික්ුණා. විජේදාස රාජපක්ෂ මහත්තයා කලබල වුණා. මට කරන්න දෙයක් නැහැ. මගේ යුතුයකම ඉෂ්ට කළා. මම ඒ ප්‍රශ්න දෙක අහලා කමිටුව පටන් ගත්තේ නැහැ. මේ අයව ඉවත් කරලා තමයි අපේ වැඩ කටයුතු පටන් ගත්තේ. ඒක විජේදාස රාජපක්ෂ ඇමතිවරයා මට කියපු හින්දා නෙමෙයි. ඒක අපි කමිටුවේ අරන් තිබිච්ච කලින් අරන් තිබිච්ච තීරණයක් නිසායි. අපි එහෙම කළේ කියන එක මම විශේෂයෙන්ම කියනවා. ඒ වගේම ගරු කතානායකතුමනි මේ වගේ ප්‍රශ්නවලදී ඊළඟට මට තව චෝදනාවක් කිව්වා මේ මට දැනෙන විදිහට නීතිමත් දෙපාර්තමේන්තුව මෙතන දුර්වලයි එක්ස්ප්‍රස් වෙල් නෞකාවේ වැඩ කටයුතු කිරීම ගැන බැලුවත් දුර්වලයි එතකොට මීට කලින් බ්ලූ නිව් ඩයමන්ඩ් නෞකාවේ කටයුතු කිරීම ගැන දුර්වලයි අපිට මේ ප්‍රශ්නයක් තියෙනවා ඒ වගේම අපි විශේෂයෙන්ම මම මේ ගෙන්නවා ඒ වගේම නීතිපති දෙපාර්තමේන්තුව සෝරි මේ සභාපතිවරයායි මීපා ආයතනයේ ඒ එක්ස්පර්ට් ටීම් එකයි කියනවා නම් ඒ අය නම් අගතියටපත් වෙලා වුීම වෙනුවෙන් ලංකාවේ කටයුතු කරන්නේ ඒ අය දිගින් දිගටම ප්‍රකාශ කරනවා නම් ඇයි නඩුව ශ්‍රී ලංකාවේ දාන්න බැරි කියන එක අපිට ප්‍රශ්නයක් තිබ්බා අපිට ඊට පස්සේ කිව්වා මෙතන කතා කරන්න බැයි නම් ගිහිල්ලා අධිකරණ අමාත්‍යාංශේ මේ නිලධාරීත් එක්ක කතා කරන්න කියලා අපි අවස්ථාව ඒ අයට ලබලා දුන්නා ඊළඟට කරු කතානායකතුමනි ප්‍රශ්නයක් ආවා මම දුන්නලු විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට විස්තරයක්. ඔව් මම දුන්නා. මම දුන්නේ මගේ විජේදාස රාජපක්ෂ මගේ හිතවත් ඇමති කෙනෙක්. අපේ ආණ්ඩුවේ අධිකරණ ඇමති අපිත් එක්කට ඉඳලා ඩීල් දැම්මා කියලා අපි එක්සත් ජාතිපක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ මන්ත්‍රීවරු විවේචනය කරලා දෝෂාරෝපණ ලක් කරලා මෛත්‍රීපාල සිරිසේන ඇමතිතුමා අධිකරණ ඇමතිකමෙන් ඉවත් කළා එදා. නමුත් මම එදා විජේදාස රාජපක්ෂ ඇමතිතුමාත් එක්ක එකට හිටගත්ත ඇමතිතුමා හොඳයි කියලා හිතාගෙන. මම මේ විශ්වාසය තුල විජේදාස රාජපක්ෂ ඇමතිතුමාට මේ විස්තරය දුන්නා. හැබැයි මේ විස්තරය දුන්නේ මේ විස්තරය දීලා මම කිව්වා මේක එංගලන්තේ බැංකුවක නෙමෙයි. එංගලන්තේ බැංකුවක එංගලන්තයේ පදිංචි වෙච්ච කෙනෙක් බටහිර ඉන්දියාවේ කොදෙව් දූපත වූ හමාස් දූපතේ තියෙන බැංකුවකට මේක දාලා තියෙන්නේ කියලායි ඈ ඔව් ඒක දුන්නේ කියන එකයි මම එතුමාට ප්‍රකාශ කළේ මේ හමාස් දූපතේ කියන එක තමයි මේ කියලා දූපත කළේ බටහිර ඉන්දියාව කොදෙව් දූපතක් වෙන තමයි බාමාස් දූපතේ තියෙන බැංකුවකට දැම්මේ කියලා කිව්වේ නමුත් මෙතුමා ඒක අරගෙන ගිහිල්ලා වැඩ කරලා නැහැ මොනර වගේ පිළිවිදලා නැටුව මාධ්‍ය ඉස්සරහා ඒකට මෙතුමාගේ මොන රටුම් බැලුවේ නැහැ ජනතාව. මන්ත්‍රීවරු බැලුවේ නැහැ. බැලුවේ අර නිරාවරණය වෙච්ච මේ නටන්න යනකොට අර මොනලගේ පස්ස පැද දකින්න වගේ බැරිවේ ඒක. ඒකට ගිහිලා කෑ ගහනකොට ඇත්ත හෙළි වෙනකොට මාවල්ලන්න පටන් ගත්තා. එහෙනම් මුලදී මාධ්‍ය වලට ප්‍රකාශ කරද්දිත් මගේ නම කියන්න තිබ්බනේ. දැන් කෙල වුණාට පස්සේ මගේ නම කියනවා. හැබැයි මම කියපු දේ අරගෙන මෙතුමා විලිවහ ගන්න හැදුවේ මගේ දීපු ইনফরমේෂන් එක එතුමාට මට විශ්වාසයක් තියෙනවා නම් මේක හරි කියලා මම එතුමාට හොර රහස කියන්නේ නැහැ. මම කිව්වේ මේක මට දන්නේ නැහැ. මෙන්න මෙහෙම හමාස් බටහිර ඉන්දියාවේ කොදෙව් දූපතේ බාමාස්කින් දූපතේ මේක සල්ලි තැන්පත් කරා ඉන්දියන් එංගලන්ත එක්කෙනෙක් කියලා මට ආරංචියක් ලැබිලා තියෙනවා. මට මේකේ ආරංචි ගොඩක් ලැබිත් තිබ්බා. ඒකම හොයලා බලන්න මිත්‍රයෙක් වශයෙන් කිව්වේ. හැබැයි එතුමා ඒක අරගෙන එතුමාගේ විලිවහ ගන්න උත්සාහ කරා. අර සුදු රෙද්දක් අරගෙන විලිවහ ගන්න හදනකොට නිර්වස්ත්‍ර කෙනෙක් ඒ සුදු රෙද්ද මේක කැඩුවාම සුදුරෙද්ද දීපේ කාට බයිනවා. ඒ වගේ තීරයක් මේක වෙන්නේ. සුදුරෙද්ද දීපේ කාට බයිනවා. දීපේ කාද පණිවිඩකරුවාද බරන්න ඕනේ. පස්සේද ඉස්සන්න ඕනේ. අධිකරණ ඇමතිවරයා වශයෙන් අපි මාසයක් අතර කල් ගිහිල්ලා දෙයියනේ ප්‍රකාශයක් කරන්න බැරිද? මේක වැරදිද? මේක බොරුද? මේක මොකද්ද කියලා අධිකරණ ඇමතිකම ළමේකුට දෙන්න ඕනේ. මා මේ ශ්‍රී ලංකාවේ අධිකරණ ඇමතිට මේ එංගලන්තේ කෙනෙක් දීපු ප්‍රශ්නට නඩු නංක නම් මේ සියල් හෙලි කරලා හරිද වැරදිද කියන එක ප්‍රකාශයක් කරන්න බැරි වීම ගැන කනගාටු වෙනවා. මේ වගේම තමයි ගරු කතා නැකතුමනි. අපි පීඩාවට වින්දා පැන්ඩෝරා පේපර් වලින් ඩොලර් මිලියන 150ක් මේ රටේ සල්ලි හැංගුවා කියලා රාජපක්ෂ පවුලේ උදවිය කටයුතු කළා කියලා පැන්ඩෝරා පේපර් වලින් හෙළුණාම හිටපු ජනාධිපතිතුමා ගෝඨාභය රාජපක්ෂ මහත්තයා කිව්වා මේක මාසයක් ඇතුළත පාර්ලිමේන්තුවේ හෙළි කරන්න ඕනේ. අල්ලස් දූෂණ දෙපාර්තමේන්තුවට නියෝගයක් දුන්නා. අනේ අවුරුදු දෙකක් ගියා. කොහොම මේ නියෝග? මං කියන්නේ මේවා විකුණගෙන කනවා මිසක් මේවා ජනතාව ගොනාට අඳන්න පාවිච්චි කරනවා මිසක් මේ රටේ ජනතාව වෙනුවෙන් සත්‍ය සෙවීමට මේ පණිවිඩ පාවිච්චි කරන්නේ නැහැ කියන එක මම විශේෂයෙන් කියනවා. අපිට ඒවල අවබෝධයක් තියෙනවා. ඒ හින්දා අපිට ඒක ගැන අවබෝධයක් තියෙනවා විශේෂයෙන්ම කියනවා. ඒ හින්දා ගරු කතානායකතුමනි අපිට සැකයක් තියෙනවා මේකේ. මොකද්ද මේ කරන්නේ? මේ අර අර මේක මේ ප්‍රශ්නයට ගහන්න මාධ්‍ය සම්ප්‍රදර්ශනයක් දැම්ම කියන එක අපිට සැකයක් තියෙනවා කියන එක මම විශේෂයෙන් කියනවා ගරු කතානායකතුමනි. ඒ වගේම අපි ඊට පස්සේ චාමර සම්පත් ඇමතුමත් මට දෝෂාරෝපණය කරා. මම මේකට සම්බන්ධ චාමර සම්පත් ඇමතුමාගේ මගේ පරණ ඇරියස් එකක් තියෙනවා. මම එතුමාට ගරු කරන ඇමති කෙනෙක්. මොකද මැනිත්හා ස්වර්ණාභරණ අධිකාරිය මගේ කමිටුවට අයිති. මම ඒකේ ප්‍රශ්න කතා කරනකොට මේ ඇමතිවරයා ඇවිල්ලා කමිටුවේ ඉඳ ගන්නවා. මම කිව්වා ගරු ඇමතුමනි ඔබට අවස්ථාවක් නැහැ එක්සෙක්ටෝරියල් ලෝවර්සයිඩ් කමිටුව ඇඳගන්න ඔබගේ අමාත්‍යංශය පිළිබඳ කතා කරන වෙලාවදී. ඒක ප්‍රොසීඩියර් එකක්. එතුමා ඉතාමත් වැදගත් විදිහට එතුමා ගියා. මං දන්නේ හිතේ ප්‍රශ්නයක් තියාගෙන ගියාද කියලා. නමුත් මං එතුමාගෙන් සමාව ඉල්ලනවා. ප්‍රශ්න සමාව ඉල්ලනවා. ඔව් මගේ වැරද්දක් තියෙනවා. විනාඩි 20ක් තියෙනවානේ කරු ඇමතුමා. ඒ වගේම අද ප්‍රශ්න තියෙනවා. අද මීපා ආයතනයේ එක්ස්පර්ට් ටීම් එක වැඩ කරන එක නවත්තලා නීතිමත් දෙපාර්තමේන්තුව මේ ආයෙක සාකච්ඡා කරන්නේ නැහැ. ඒකින්ද අද තවදුරටත් ගවේෂණය කරන එක තවදුරටත් වැරදි මේ වන්දිය ගවේෂණය කරන එක අද නැවතිලා තියෙනවා. නීතිමත් දෙපාර්තමේන්තුව මේක ගැන කටයුතු කරන්නේ නැහැ. නීතිමත් දෙපාර්තමේන්තුව කියනවා අපිට මේක කැප් එකට අහුනොත් අපිට මේ වන්දිය මෙච්චර ගන්නවත් හම්බෙන්නේ නැහැ. තව ගවේෂණය කරන එක වැඩක් නැහැ කියලා. ඉතින් මම කියනවා අපේ රටේ හොඳම ගවේෂණ ටීම් එකක්, එක්ස්පර්ට් ටීම් එකක් මේ සඳහා කටයුතු කරනවා. මම ඔබතුමාටත් ස්තුතිවන්ත වෙනවා. මේ ප්‍රශ්න දහදෙන මැද්දේ රට වෙනින් මේ විවාදය අද ගන්න ගරු කතානායකතුමනි ඔබතුමා ඉඩ දීම ගැන ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මම ඔබට විශේෂයෙන් කියනවා මේ ගැන අපිට සැකයක් තියෙනවා. මේක පැකේ මේ නඩු කටයුත්තක් කියලා මේක වහන්න යන්නේ තමුන්ගේ විලිවහ ගන්න මිසක් රටේ ප්‍රශ්නයක් වෙයි කියන එක නෙමෙයි කියන එක මම විශේෂයෙන්ම කියනවා.
බොහොම ස්තුතියි. ඔව් දැසිරි
මට පොඩි විනාඩියක් දෙන්න. මම අපේ විපක්ෂේ ප්‍රධාන සංවිධායකතුමත් එක්කත් මේක කතා කරලා එතුමාගේ අවසරය අතු ගන්නේ. කරු අගමැතිතුමා ඉන්න නිසා කරු අගමැතිතුමා මේ පළාත් පාලන ඡන්ද විමසීම සම්බන්ධ තිබෙන ප්‍රශ්නේ निराකරණය වෙලා නැහැ තාම. ඔබතුමාලා දැන් මේකට ගැසට් මේකක් ගහලා තියෙනවා. චක්‍රලේ ගැන නිකුත් කරලා තියෙනවා. හැබැයි මේ චක්‍රලේ ගැන තියෙන්නේ ගරු කතානායකතුමනි අදාළ පළාත් පාලන බලප්‍රදේශ සීමාවෙන් බාහිර බලප්‍රදේශයකේ පිට රාජ්‍ය සහ අර්ධ රාජ්‍ය ආයතන වෙත ස්ථාන මාරු කර සේවයට වාර්තා කිරීම සඳහා අවස්ථාව සලසා දීමට අදාළ බලධරයන් විසින් ක්‍රියා කළ යුතුයි කිය. ගරු කතානායකතුමනි මේකේ ප්‍රශ්න ගන්නාවක් තියෙනවා. මේ ශේෂ්ත්‍රයේ වැඩ කරන නිලධාරීන් සම්බන්ධ ගරු කතානායකතුමනි මේ ක්‍රියාත්මක කරා නම් ඇත්තටම මේකේ ප්‍රශ්නයක් නැහැ. මොකද උදාහරණයක් ගත්තොත් සමුදි සම්බන්ධ නිලධාරීවරේ කොහොම නැත්තම් වෙන කවුරු හරි සම්බන්ධව ගත්තොත් මේ ප්‍රශ්නේ අදාළ වෙනවා. නමුත් පස්සේ තියෙන්නේ කරු කතානායකතුමනි මේකෙදි දැන් උදාහරණයක් ගත්තොත් ඊයේ ෆොස්ෆේට් එකේ ගැන අපේ චාමර සම්පත් ඇමතුමා කතා කරා. ෆොස්ෆේට් එකේ පස් දිනක් මාරු ගන්න තියෙනවා දැන් අනුරාධපුරේ. අනුරාධපුරේ ඉඳලා මාරු ගන්න තැනක් නැහැ දැන් එයා. එයාට තියෙන්නේ කොළඹ. එතකොට මේ මිනිස්සු ඔක්කොම කොළඹ එන්න ඕනේ. ඊළඟට කරු කතානායකතුමනි උදාහරණයක් මම ඔබතුමාට කියන්නම්. මේ එක නිල ගුරුවරියක් මාරු කරලා තිබෙනවා. එතුමේ වැඩ කරේ මේ කුලියපිටියේ තිබෙන නගර සභා බල සීමාවේ තියෙන පාසලක ඇයව මාරු කරලා තියෙනවා ඊරියගොල මධ්‍ය මහාවිද්‍යාලයට. ඒ කියන්නේ අපේ අනුරාධපුරවත් දන්නවා ස කලාපෙන් අනික් කලාපෙට මාරු කරලා. ඒ කියන්නේ ගිරිඋල්ල කුලියපිටියේ කලාපේ ඉඳලා ස ගිරිඋල්ල කලාපෙට මාරු කරලා. දැන් ඒකේ ස වෙලා තියෙන්නේ තර්ක ශාස්ත්‍රය පුරවැසි අධ්‍යාපනය තමයි එතුමිය උගන්වන්නේ. හැබැයි එහෙම විෂයක් ඒ ඉස්කෝලේ නැහැ දැන්. එතකොට මේ විදිහට ගත්තම කරු කතානායකතුමනි මම ඉල්ලන්නේ අපේ කරු අග්‍රමැතිතුමාගෙන් මේක මේ මේ අය මේකට වන්දි ගෙවන්න ඕනේ නැහැ. මොකද අපි වැරද්ද කළා තියෙන්නේ. ආණ්ඩුව ඡන්දෙ තියන්නේ නැතුව ඔබතුමාට මම කිව්වා වගේම සහ කවදක්වත් ආපහු කෙනෙක්වත් රාජ්‍ය නිලධාරීන් ඡන්දෙ ඉල්ලන්න එන්නේ නැහැ. මොකද හේතුව මේ විදිහට ඡන්දෙ කල් ගියයින් පස්සේ මේ අය ගැන අපි බලන්නේ නැත්තම් අපි ඔක්කොම ඉදිරිපත් කළ සියලුම පක්ෂ අපේක්ෂකයන්ව අපි වැත්තකට වෙලා නිකන් ඉන්නවා. සර් තව එකක් මම කියන්නම්. අර අපි 30,000ක් මදව ගැනීම කරා අපේ මේ බහුකාර්ය නිලධාරීන් රුපියල් 22,000යි ඔවුන්ගේ පඩිය. දැන් ඔවුන්ව මාරු කරනවා ඒ බල ප්‍රදේශයෙන් සම්පූර්ණ වෙනත් තැනකට. ඒගොල්ලන්ට අඩුව ධර්මයේ කතානායකතුමනි යන්න සත පහක්වත් ආදායමක් නැහැ. ඉතින් මේක කරුණාකරලා මම අපේ කරු අග්‍රමත්වවත් එක්ක අපි ඕනනම් සාකච්ඡාවට එන්න ඔබතුමත් එක්ක දැන් කරුණාකරලා අපිට වෙලාවක් දෙන්න මේ මේ පාර්ලිමේන්තුව තුලම මේක ඉවර කරමු. අද නැත්තම් මේක ලොකු අර්බුදයක් බවට පත් වෙලා තියෙනවා.
බොහොම ස්තුතියි මන්ත්‍රීතුමා. ඔව් අනුරාධපුර මන්ත්‍රීතුමා එයි නැගිට්ටේ.
ප්‍රධානායකතුමනි ඒකටම ඌණ පූර්ණයක් හැටියට විශේෂයෙන් රාජ්‍යාංශ විතර නෙවෙයි අර්ධ රාජ්‍ය සේවයේ විශේෂයෙන් සමූපකාර ආයතන වල වැඩ කරන ඡන්ද ඉල්ල තියෙනවා. ඒගොල්ල සම්බන්ධයෙන් මේ චක්‍රලේඛනේ පැහැදිලි කිරීමක් නැහැ. ඒ පැහැදිලි කිරීම කරුණාකරලා දෙන්න. මොකද හේතුව ඒක ඒගොල්ලන්ටත් ප්‍රශ්නයක් තියෙනවා.
ප්‍රධානායකතුමනි මේ ප්‍රශ්නය නැගීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ඊයේ මගෙත් එක්ක හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මේ සම්බන්ධව සාකච්ඡා කළා. පළවෙනියෙන් මේ මැතිවරණය කල් දැමීම පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ තිබෙන අධිකරණ ක්‍රියාමාර්ගය අප අමතක කළ යුතු නැහැ. අද දිනෙත් මම හිතනවා ඒ අධිකරණ ක්‍රියාමාර්ගය ටලක් වෙනවා. දෙවැන්න මැතිවරණ කොමිසමක් තියෙනවා. මැතිවරණ කොමිසමේ උපදෙස් පරිදි තමයි අපට කටයුතු කරන්න පුළුවන් වෙන්නේ. මොකද මැතිවරණ නීතියක් තියෙනවා. අපිම සම්මත කර දුන් නීතියක්. ඒ මැතිවරණ නීතිය අනුව මැතිවරණ කොමිසම කියන කොන්දේසිය තමයි සේවයට වාර්තා කිරීම සම්බන්ධව අපි අනුගමනය කළා තිබෙන්නේ. එය වෙනස් කිරීම සඳහා මැතිවරණ කොමිසම මා කැඳවා විශේෂ සාකච්ඡාවක් කරලා මේ වෙනස ඇති කර දුන්නේ. දැන් ප්‍රධාන ප්‍රශ්නේ විශාල පිරිසකට මේ සහනය ලැබිලා තියෙනවා. යම් ස්ථානවල ගැටලු තියෙන්න පුළුවන්. මාත් පිළිගන්නවා වෙන්න පුළුවන් මම දන්නේ. දන්න නිසා මම කියන්න ඕනේ අනුරයාප මෙතුමායි අපි දන්න. එතුමා අපි ගරු කරන ඊරගොල්ල මෙතුමාට ඊරගොල්ල මෙතුමාගේ ගමේ තියෙන පාසලට කුලියපිටියෙන් මේ ගුරුවරිය තෝරාගෙන ඒ කියන්නේ තමා තරඟ කරන පළාත් පාලන කොට්ටාසෙන් පිට මේක තමයි ඇයි පොඩ්ඩ ඉන්නකෝ ඔබතුමාලා කියන දේ තමයි මේ කරන්නේ. දැන් ඉස්සෙල්ලා ගෝ පඩි ගෙවන්න කියලා පඩි ගෙව්වා. මැතිවරණ කොමිසම කෝ පඩි ගෙවන්න පුළුවන් මාසයයි කියලා. එතකොට මැතිවරණ කොමිසම අපේ දින නියමයක් නැතුව ඡන්ද කල් දැම්මා. අපි නෙමෙයි කල් දැම්මා. මැතිවරණ කොමිසම දින නියමයක් නැතුව ඡන්ද දැම්මා. නදාලා කිව්වා දැන් පුළුවන් නම් මේ යටතේ පඩි ගෙවීම වාර්තා කරනව නම් කරන්න කියලා. ඒකත් ලබා දීලා තියෙනවා. අපේ අයට පමණක් නෙමෙයි අප ආණ්ඩුවට සම්බන්ධ නැති සියලු අපේක්ෂකයන්. දැන් යම් කිසි පිරිසක් ඉන්නවා තමා තරඟ කරන කොට්ටාසෙම සේවයට වාර්තා කොට රාජකාරී කිරීමට. නමුත් මැතිවරණ නීතිය පවතිනවා. නෑ පොඩ්ඩක් ඉන්නකෝ. දැන්නේ ඔබතුමා එපයි කියන්නේ. මැතිවරණ නීතියක් පවතිනවා. ඒ නිසා ගරු කතානායකතුමනි මගේ රාජ්‍යතුමා මේ කීප වාරයක් පැහැදිලි කරා. එම කිට්ටුතම තමාගේ දෙපාර්තමේන්තුවේ කිට්ටුතම බල ප්‍රදේශයෙන් පිට ඒ කියන්නේ පැති පළාත් පාලන බල ප්‍රදේශයෙන් පිට කිට්ටුම තැන දෙන්න කියලා අපි මේ චක්‍රලේඛනයේ නිකුත් කළා තිබෙනවා. ප්‍රධාන කාරණේ එතකොට වැටුප් ලබා ගැනීමට වැඩට යන්න පුළුවන්. දැන් තමුන්නාන්සේලා කතා කරන පළවෙනි කාරණේ පළවෙනි ඉල්ලා සිටියේ වැටුප් ලබා ගන්න බැරිව ජීවත් වෙන අර්බුදයකට සමහර අපේක්ෂකය මුහුණ දෙන මම පිළිගන්න. මොකද මේ ලේඛනය කියන කොට්ටාසෙ විතරක් නෙමෙයි කතානායකතුමනි, කොට්ටාසෙට අතිරේකව අනුපාතයට ලේඛනයේ ඉන්න අපේක්ෂකයොත් ඉන්නවා. මේ පරස්පර ගැටුම තමයි මැතිවරණ කොමිසම අපිත් එක්ක කතා කරේ. මේ නිසා මේකට අවසර දීමේ ගැටලු මතුවෙනොත්, ඒ නිසා ස්ථානගත ප්‍රශ්න තියෙනවා නම් මම මේ ඇඟිලි ගහන්නේ නැහැ. නමුත් රාජමැතිතුමයි අපිට කොමිසම එක කතා කරලා ස්ථානගත ප්‍රශ්න තියෙනවා නම් බොහොම ටික දෙනාටයි ඇත්තේ. එසේ නැතුව සම්පූර්ණ මැතිවරණ නීතිය ක්‍රියාත්මක වෙන දේ ඉවත් කරන්න කියන දේ මැතිවරණ කොමිසමේ නිවේදනයක් තිබෙන්න ඕනේම නම්. ඒක රාජ්‍ය නිලධාරියෙක් කැටියට අපේ නිලධාරීන්ට තනි තීරණයකින් කරීමේ ගැටලුවක් තියෙනවා. ඒ නිසායි අමාත්‍ය මණ්ඩලයට ගමන් කළා මේ සහනය දැනට ඇති කර දුන්නේ. ඔබතුමාලා කියන විශේෂ බලපදේශ තියෙනවනම් විශේෂිත බලපදේශ දැන් කිව්වා ෆොස්ෆේට් කම්මලේ වැඩ කරන සේවකයෝ කොහේ වැඩ කරන එක ෆොස්ෆේට් කම්මලයි තියෙන්නේ මාත් පිළිගන්නවා. ඉතින් ඒකට අපිට මම යෝජනා කරන්න කැමති නැහැ. ඒකට ඇඩ්ජස්ට්මන්ට් එකක් කරත හැකි ළඟම තියෙන පළාත් පාලන කාර්යාලයකට යන්න. ඇඩ්ජස්ට්මන්ට්ස් කැන් බී මේඩ් සර්. We don't have to strictly say no, we have to report to the same place. No. There are officers, either the prale or some close place where we can allow them to report. Have some thinking. If you want to obstruct, continue to obstruct. But we have to come out with a formula because we are faced with this situation where the commission is indefinitely postponing date of election. I as the minister in charge, පොඩයින් ඔබතුමාලා මේවා කියලා නිකම් ප්‍රචාරයට පලා යන්නේ නැහැ. මම කවදාවත් ඔබතුමා පැනලා ගියා ඒකයි උනේ. ඔබතුමාලා පැනලා ගියා කතාව දැම්මා බොහොම දරුණුවට කතාව දැම්මා. දැන් පැනලා ගිහිල්ලා අර කොමිසමේ ඉන්න කොමසාරිස්ලා ටික තමයි මුණ දෙන්න වෙලා තියෙන්නේ. මම කියන්නේ ගරු කතානායකතුමනි, මම කොමිසම එක්ක නිරන්තරයෙන් එතුමාලා කතා කරන හැම දෙයකටම මම කතා කරනවා දුරකථනයෙන්. එතුමාලා මට කතා කරපු හැම විටම මම ආපහු කතා කරලා තියෙනවා. කිසිම දේශපාලන ප්‍රශ්නයක් නැහැ. ඒ නිසා මේක පොඩි ඇඩ්ජස්ට්මන්ට් එකක් කිරීම ගැන තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමත් මගෙත් එක්ක ඊයේ රාත්‍රියේ සාකච්ඡා කරේ. ඒ අනුව අපි යලිත් මැතිවරණ කොමිසමත් එක්ක කතා කරලා මේ අයට අපි දෙන්න ඕනේ සහනයක්නේ. තමන්ගේ වැටුම ලබා ගැනීම, දෙක තමන්ගේ රාජකාරියට යෑම. ආපහු ඡන්දේ ප්‍රකාශයට පත් කරොත් එතකොට යලි ප්‍රශ්නයකට මතුවෙනවා. මෙන්න මේ නීතිය තමයි මැතිවරණ කොමිසම විසින් බලන කටයුත්ත. ඒ නිසා අපි එකතු වෙලා මේ ප්‍රශ්නේ විසඳමු. අපි එකතු වෙලා ගරු කතානායකතුමනි 80,000ක් චරස අපේක්ෂකයෝ ඉන්නවා. 80,000කටම මේ ප්‍රශ්නේ නැහැ. 3,000 ගානකට ප්‍රශ්නේ තිබුණා. 3,000 ගානකට දැන් ඒ 3,000 ගාන ඉතා ස්වල්පයකට බැහැලා තියෙනවා. අපි ප්‍රශ්නේ විසඳමු සාකච්ඡා කළා.
හරි, ඔබතුමාලා ප්‍රශ්නේ සාකච්ඡා කළ විසඳ ගන්න මේ ප්‍රශ්නේ නෙමෙයි. රණතුංග මැතිතුමා කතාව පටන් ගන්න උතුමාගේ
හරු කතානායකතුමනි.
Yeah, what is the point of order you have? No reply now. You can
no speak. I have the right to reply. I'm the chief whip.
You speak.
It's not the minister, relevant minister. He can't reply.
There is no debate here. You can meet the honorable prime minister and settle it off. Yeah.
කරු කතානායකතුමනි, අද ඉතාමත්ම වැදගත් සාකච්ඡාවක් ගන්න වෙලාවක්.
දෙන්න ඩිබේට් ගෝන්. This matter has been explained enough.